ගරු රෝහිතා බෙගුණාද මැතිතුම ඔබතුමාට මිනිත්තු 19ක කාලයක්
තියෙනවා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අද 20/24 වර්ෂය වෙනුවෙන් ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා විසින් ඉදිරිපත් කරන ලද අයවැය යෝජනාව සම්බන්ධයෙන් ඡන්දය විමසන දවස, ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අපි පහුගිය දිනවලදී මේ අයවැය සම්බන්ධයෙන් විතරක් නෙවෙයි රටේ ආර්ථිකයෙන් පීඩා විඳින ජනතාව ඉන්නවනම් ඒ වෙනුවෙන් අපි කතා කරනවා. අපි යම් වෙලාවට විදුලි බිල වැඩි වෙනවනම් මිනිස්සුන්ගේ ජීවත් වෙන්න අමාරුයි නම් අපි ඒ වෙනුවෙන් ජනතාව වෙනුවෙන්, මොකද අපි ජනතාවගෙන් ආපු මන්ත්‍රීවරු, එනිසා අපි ජනතාව වෙනුවෙන් කතා කරනවා. අපි ආණ්ඩුව ඇතුලේ බරද්දක් වෙනවනම් ආණ්ඩුවෙන් ගන්න තීන්දු තීරණ වලින් ජනතාවට අපහසුතාවයක් වෙනවනම් ඒ වෙනුවෙන් අපි පෙනී සිටිනවා. හොඳ දේට අපි හොඳයි කියනවා. අපේ පරමාදර්ශී නායක මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා අද පැහැදිලිව මේ සභා ගැබේදී එක කිව්වා. හැබැයි අපි සමහර වෙලාවට රජයේ යම් දෙයක් පෙන්වලා දෙනකොට ඒක සමහරු කල්පනා කරනවා නම් අපි මේ ශ්‍රී ලංකා පොජ්ජන පෙරමුණ හැටියට මේ අයවැය පරාද කරනවා, මේකට ඡන්ද දෙන්නේ නැහැ, මේ අයවැය පරාජය කරනවා කියලා හිතනවා නම් ඉතින් සමහර වෙලාවට සමහර විපක්ෂයේ නියෝජනය කරන සමහර අය අර ඒකෙන් පොඩි මෝඩ චූන්නයක් ගන්න පුළුවන්කමකුත් තියෙනවා. හරි, දැන් වැඩේ ඉවරයි, අයවැය පරාජය කරනවා, එතකොට අපිට පුළුවන් ආණ්ඩුවක් හදන්න. එහෙම මෝඩ චූන්කාරයොත් ඉන්නවා. ඉතින් අපි සාමාන්‍යයෙන් ගරු නියෝජ්‍ය කතානායකතුමනි, හොද්දර ලුණු ටිකක් වැඩි වුණා කියලා, බත බැරි වුණා කියලා නෝනව දික්කසාද කරන්න පුළුවන් කමක් නැහැ. එහෙම වෙනවා. දැන් හිතන් ඉන්නවා සමහරු හොද්දර ලුණු වැඩි වුණා කියලා කිව්වයි කියලා, බත බැරි වුණායි කිව්වයි කියලා ගෑනිව දික්කසාද කරයි කියලා. හරි, දික්කසාද කරලා කාවද බඳින්නේ? අර මුලින් අඬගාලා දෙන්න හදනකොට රට බාරගෙන කරන්න කියලා දෙන්න හදනකොට ඒගොල්ලන්ට බාර දෙන්නේ නැහැ. එහෙම කරන්න පුළුවන් ජගතෙක් ඉන්නවද? එහෙම කරන්න පුළුවන් කෙනෙක් නැහැ. ඒ නිසා මේ ඉදිරිපත් කරලා තියෙන අයවැයට අපි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ හැටියට අපේ සහයෝගය අපි ලබා දෙනවා නියෝජ්‍ය කතානායකතුමනි. දැන් අපි ඒකම අරු නියෝජ්‍ය කතානායකතුමනි, අද උදේ 27/2 යටතේ ප්‍රශ්නයක් අහන්න විපක්ෂ නායකතුමා ප්‍රශ්නය අහලා අද මහා ගාලගෝට්ටියක් වුණා මේ පාර්ලිමේන්තුව. එක පැත්තකින් මම දකිනවා ඔබතුමා නියෝජ්‍ය කතානායකවරයා හැට ඔබතුමා දකිනවා මේ 27/2 යටතේ ප්‍රශ්නයක් අහන්න තියෙන වෙලාව එක ප්‍රශ්නයක් අහන්න ඕන. හැබැයි අපි දැකලා තියෙනවා මේක දැන් මේ ස්ථාවර නියෝග අවභාවිතා වෙනවා. දැන් ප්‍රශ්න අහනවා වෙනුවට මහපතරංග ජාතකයක් කියවනවා. ප්‍රශ්නේ නෙවෙයි අහන්නේ. මේ ඉන්න ජ්‍යෙෂ්ඨ අමතිවරු දන්නවා ප්‍රශ්නයක් අහන නම් ප්‍රශ්නේ අහන්න ඕනේ. ඒක නෙවෙයි මහපතරංග ජාතකේ. තමාල්ලාට ඔබතුමා කතානායකතුමා අනුමැතිය ගන්න එක නෙවෙයි කියන්නේ. කතානායකතුමාට ඉදිරිපත් කළා අනුමැතිය ගන්න ඕන. ඔබතුමාලා අනුමැතිය අනුමත ගන්නවා. හැබැයි ඒක නෙවෙයි ලෝක යන වල්පල් කියවනවා. දැන් ආර්ථික ඝාතකයෝ ගැන කියවුණා. ආර්ථික ඝාතකයෝ කියලා කාටද මඩ ගහන්නේ? මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට, ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාට, බැසිල් රාජපක්ෂ ඇමතිතුමාට ආර්ථික ඝාතකයෝ කියලා කියනවා. ගරු කතානායක නියෝජ්‍ය කතානායකතුමනි, අපි බලමු මේ ආර්ථිකය කඩාගෙන වැටුනේ මේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා මේ රට බාරගත්තු වෙනදද? නෑ නියෝජ්‍ය කතානායකතුමනි, මේ රටේ ආර්ථිකය කඩාගෙන වැටීමේ අපි පෙළගස්සගත්තු ලැයිස්තුව 1971 යන්න ඕන ගරු නියෝජ්‍ය කතානායකතුමනි. 1971 මේ රටේ තියෙන සියලු දේවල් විනාශ කරලා, ජීවිත විනාශ කරලා, රටේ වගකීතු පුද්ගලයන් මරලා, රට වහලා මහ කැරල්ලක් ඇති කරා. කවුද වක් කියන්න ඕන? ජනතා වික්ටි පෙරමුණ. අද සුද්ධවන්තයෝ, අද රහසින්වත් පව් කරලා නැහැ ජනතා වික්ටි පෙරමුණේ. ඒ තරම් පිරිසිදුයි. ඉස්සර මොනවද කරේ? මේ අය 71 මේ රටේ ආර්ථිකය කැඩුවා. ඒ ප්‍රධාන ආර්ථිකය කැඩීම. ඊට පස්සේ මොකද්ද උනේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි? 1977 එයා ජයවර්ධන ජනාධිපතිතුමා රට බාරගත්තා. ඒ බාර ගන්නකොට සිරිමාව බණ්ඩාරනායක මැතිණිය දේශීය ආර්ථිකයක් ගොඩනගලා තිබුණා අපේ රටේ. අපි ආනායනය කරන්නකම් බලන් හිටියේ නෑ. අපනයන ආර්ථිකයක් හදාගෙන තිබුණා. කෘෂිකර්මාන්තය එදා ඉතිහාසයේ වාහන සංස්ථාව, කඩදාසි සංස්ථාව, මේ සියලු දේවල් තිබුණා. මේ සියල්ල අපිට නැති වුණා. අපි පුරුදු වුණා ආනායන ආර්ථිකයට පුරුදු වුණා කරුව කාලේ. මිනිස්සු කුමුරට ගියේ නෑ. ඒ එතනනුත් අපේ ආර්ථිකය කඩාගෙන වැටුණා. ඒ කාල වකවානුවේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි 1983 මේ ද්‍රවිඩ ජාතිකයෝ උතුරු නගරයේ ඉන්න ඒයි සිංහල මිනිස්සු අතරයි සහෝදර බැඳීමක් තිබුණා. පුදුම හොඳ බැඳීමක් තිබුණා. හොඳ මනුස්සකම් දන්න ද්‍රවිඩ ජනතාව ජීවත් වුණේ. මොකද කරේ? 13 දෙනෙක්ව හමුදා සොල්දාදුවන්ව මැරිච්ච වෙලාවේ රත්මලානේ ගුවන්තොටුපළට ගෙනාවා. රත්මලානේ ගුවන්තොටුපළට ගෙනාවා ඒ අයගේ දේහයන්. බොරල්ල කනත්තේ රෑ වලදාන්න දීඳු කරා. එවකට ඉන්න ජනාධිපති ජයර් ජයවර්ධන ජනාධිපතිතුමා මිනිස්සු කැළඹුණා. මොකද උනේ? මුළු ලංකාවේම හැම තැනම ඉඳපු අහිංසක දෙමළ මිනිස්සුන්ව මැරුවා. පිච්චුවා. මොකද කරේ? අපිත් එක්ක මිනිසුන් එක වෛරයක් ඇති කරා. යුද්ධයේ හරියට යුද්ධයට වේලු පිල්ලේ ප්‍රභාකරන්ට සහයෝගය දුන්නා. ඒක මේ ඉන්නේ හිටපු හමුදාපතිතුමා එතුමා ඒක ගැන හොඳට දන්නවා. මුළු රටම ලේවිලක් කරා. මේ කොළඹ තදාසන්න ප්‍රදේශවල කෝවිල් දවසක් එදා කෝවිල් ඇරලා යන මිනිස්සුන්ව වාහනය අතරද ගිනි තිව්වා. එදත් ආර්ථිකය කැඩුවා. රට වැහුවා. එදත් ආර්ථිකය කැඩුවා. 83 එනවා 88-89 නැවත ජනතා විමුක්ති පෙරමුණ ආර්ථිකය කැඩුවා. ගරු නියෝජ්‍ය කතානායකතුමා 88-89 මොකද කරේ? තේ කර්මාන්ශාලාව ගිනි තිව්වා. වීගවඩාව ගිනි තිව්වා. බස් ටික ගිනි තිව්වා. ට්‍රාන්ස්ෆෝමර් ටික ගිනි තිව්වා. රේල් පීලි ගැලෙව්වා. මේ සියලු දේවල් ජනතා විමුක්ති පෙරමුණ රටේ ආර්ථිකය කැඩුවා. මේක ගණන් හදාගෙන එන්න. එතන ඉඳන් මෙතනම් ගණන් හදන් එන්න. මේ කියලා සුද්ධවන්තයෝ ටික නවගුණ වල අතේජ්ජන් එන මහත්තුරු ටික කරපු ටික මුළු රට විනාශ කරුවා. ඒවත් එකතු වෙන්න ඕනේ. ඒවත් අර ඔය විනාශ කරයි කියන ආර්ථික ඝාතකෝයි කියන ඒවට මේ අයගේ නාමාවලි එන්න ඕනේ. මේ රටේ මිනිස්සු යන්න ඕන ආපව අධිකරණයට. මානව හිමිකම් උල්ලංඝනය වීම 71 උල්ලංඝනය වීම 77 උල්ලංඝනය වීම ඊට පස්සේ 83 88 89 මේකට යන්න ඕන. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අපි අවුරුදු 30ක යුද්ධයක් තිබුණා. ජයා ජවර්ධන ජනාධිපතිතුමා ඒ කාලේ, ප්‍රේමදාස ජනාධිපතිතුමා, චන්ද්‍රිකා ජනාධිපතිතුමිය, ඩී.බී. විජේතුංග මේ ඔක්කොම කාලේ තිබුණා යුද්ධය. උදේ මේ යුද්ධය අවසන් කරන්න පුළුවන් උනේ කාටද? ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අද ආර්ථික ඝාතකයෝ ගැන කතා කරනවා. ආර්ථික ඝාතකයෝ ගැන කවුද කතා කරන්නේ? විපක්ෂ නායකතුමා. මම විපක්ෂ නායකතුමාගෙන් ප්‍රශ්න කරනවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි, විපක්ෂ නායකවරයාගේ පියාව කවුද මැරුවේ? මැයි පළවෙනිදා වේලුපිල්ලේ ප්‍රභාකරන්. වේලුපිල්ලේ ප්‍රභාකරන් තමයි ආර් ප්‍රේමදාස ජනාධිපතිවරයාව මහා පාරේ මරලා දැම්මේ බෝම්බ ගහලා. වේලුපිල්ලේ ප්‍රභාකරන්. එතන වේලුපිල්ලේ ප්‍රභාකරන්ව මෙල්ල කරන කලේසි උනේ නෑ. අල්ලපු රටේ මහා භාරතේ රජීව් ගාන්ධිව මැරුවා. බය වුණා. අපේ සමහර නායකයෝ එල්.ටී.ටී.ඊ. එකත් එක්ක රෑට ගනුදෙනු කෙරුවා. මම මෙතන හැන්සාඩ් එක තියනවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි රවි කරුණානායක ඇමතිවරයා රවි කරුණානායක ඇමතිවරයා මේ සභා ගැබේදි කියනවා එක්සත් ජාතික පක්ෂය මේ සභා ගැබේදි කියනවා ප්‍රේමදාස ජනාධිපතිවරයා එල්ටීටී එකට ආයුධ දුන්නා කියලා ප්‍රේමදාස ජනාධිපතිවරයා එල්ටීටී එකට ආයුධ දුන්නා සල්ලි දුන්නා කියලා කියනවා සිමෙන්ති ටික දුන්නා කියලා කියනවා මේ පියා ජීවතුන් වහන්සේ නැතකොට අපහාස කරනවා නෙවෙයි ඒ පක්ෂේම ප්‍රබල හිටපු ඇමතිවරයා කියන්නේ රවි කරුණානායක ඇමතිවරයා අපි කියනවා නෙවෙයි එහෙම තමන්ගේ පියා එල්ටීටී එකට ආයුධ දීලා සල්ලි දීලා සිමෙන්ති දීලා ඒවෙන් ජීවිත කීයක් විනාශ වෙන්නේ නැද්ද නියෝජ්‍ය කතානායකතුමෝ අපේ හමුදාවේ සොල්දාදුවන්ගේ ජීවිත කීයක් විනාශ වෙන්නේ නැද්ද ජීවිත කීයක් විනාශ වෙන්නේ නැද්ද එහෙනම් ඒ හැම මියගිය රණවිරුවෙක්ගේ පවුලක හැම කෙනෙකුටම හැම කෙනෙක්ම කාටද එහෙනම් ආර්ථික ඝාතකයෝ කියන්නේ මිනිස් ඝාතකයෝ ආර්ථික ඝාතකයෝ විතරක් නෙවෙයි මිනිස් ජීවිත විනාශ කරලා තිනවා අද එහෙම කරලා එල්ටීටී ත්‍රස්තවාදය මේ රටෙන් අයින් කරලා දැම්මා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ නායකත්වයෙන් විරෝධ රණවිරු එකතු වෙලා අපි අපේ සරත් පොන්සේකා හිටපු හමුදා පුත්තුමාලත් අපි ගෞරවය ප්‍රණාමය පුද කරා හොඳ දෙයට හොඳ කියන්න අපේ කොන්ද බන තියෙනවා වැරදි දෙයට වැරදි කියලා කියන්න කොන්ද බන තියෙනවා අපේ එනිසා නායකත්වයේ ගති ලක්ෂණ මම දැක්කේ නෑ අද නම් බිහිවි පක්ෂ නායකවරයාගේ නායකත්වයේ ගති ලක්ෂණයක් දැක්කේ නෑ අවසානයේ මේ සිද්ධිය වෙනකොට මොකද උනේ කරු නියෝජ්‍ය කතානායකතුමා සිද්ධිය වුණ හය දෙනයි විපක්ෂ නායකවරයා ගාව දෙයනේ විපක්ෂ නායකවරයා කියන්නේ පක්ෂේ නායකයා සජබේ නායකයා කොහ මිනිස්සු කොහ මන්ත්‍රීවරු කොහ ජේෂ්ඨයෝ නෑ නායකත්වයක් නෑ ඒක යත්ත తత్వය හැබැයි මම දැක්කා එතුමා පුන පුනා කියන එතුමා ඒ අද කරපු කතා සහ හැසිරීම් විලාසයත් එක්ක අද මේ කතාව කරන්නේ එතුමා නියෝජ්‍ය කතානායකතුමනි කියනවා වතුර වැඩියෙන් බිබී වතුර බෝතලේ ගන්නවා බිබී බිබී කියනවා මම බය නැහැ මම බය නැහැ මම බය නැහැ මම ඕන දෙයකට ඔට්ටුයි කියනවා සාමාන්‍ය වැඩිපුර බය වෙච්ච උන් තමයි බය නැහැම කියන්නේ වැඩිපුර බය වෙච්ච උන් බය නැහැ කිකේ ගා ගන්නවා අර සෝන් කනත්ත ගාමි යනකොට හොල්මන් වලට බය එක කෑක ගා යනවනේ ඌ බයට ඒ බයට මම කියන්නම් ඌගේ බය වෙච්ච දවසක් මම කියන්නම් අද ගරු නියෝජ්‍ය කතානායකතුමනි ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා 2019 නොවැම්බර් මාසේ මෙරට ජනාධිපති වුණා ඡන්ද ප්‍රතිඵලය නිකුත් කරා මම හිටියේ ගෝඨාභය ජනාධිපතිතුමත් එක්ක ගෝඨාභය ජනාධිපතිතුමාගෙන් දුරකථන අමතුමක් එනවා දුරකට ගෝඨාභය ජනාධිපතිතුමාට කාගෙන්ද මට කිව්වා මෙන්න කෝල් එකක් එනවා මම ආන්සර් කරන්නස ආන්සර් කරා ස්පීකර් දාලා කොහොමද කතා කරේ බය නැති සජිත් ප්‍රේමදාස කොහොමද කතා කරේ අනේ බුදු සර් අපිට කරදර කරන්න එපා මං දේශපාලනේ සමු ගන්නවා මං කැමති කැලේ අලියෙකුගේ සතුව පොටේවක් ගහන් ඉන්න මං එතෙන්ට යනවා අනේ අපිට කරදර කරන්න එපා සර් මම කකුල් වෙවුලනවා අපි ණය වෙලා සර් නෑ එහෙම කිසි කරදරයක් නෑ ඔයා දේශපාලනේ කරන්න ඔයා දේශපාලනේ කරන්න මේ බය නැති අය අහන්න වාද්‍ය ධම්මිස්සර නායක හමුදුරුවන්ගේ ඒ රායිසේ රත්න ඇමතුමා මෙතන ඉන්නවා අහන්න එක්සත් ජාතික පක්ෂයේ පණ දීපු හමුදුරුවෝ කියවුවා මොකද කිව්වේ හමුදුරුවෝම කිව්වේ අපි වාසාව එන්න හමුදුරුවෝම කිව්වා මගේ කකුල් දෙක වැවුලනවා කියලා කිව්වා එහෙම අය තමයි කවදාවත් මිනිස්සුන්ගේ කරපු හොඳ ගතිගුණ ගැන කතා කරන්න ඕන කරු නියෝජ්‍ය කතානායකතුමනි මහින්ද රාජපක්ෂ ජනාධිපතිලා මේ රට කළා තිනා ඒ යුතුකම වගකීම අමතක කරන්න බෑ කෙනෙකුට
තමයි නිත්තු තුනක කාලයක් තිනව තමයි
ඒක අමතක කරන්න බෑ කවදාකවත් ඒ නිසා ඒ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා කරපු යුතුකම වගකීම වෙනුවෙන් මේ වගේ ආකාරයට හැසිරීම ගැන විපක්ෂ නායකවට අපේ කනගාටුව අපි ප්‍රකාශ කරමු කොතනින්ද මේ ආර්ථිකය තව ගණිච්ච දණක් ගරු නියෝජ්‍ය කතානායකතුමනි 2015 ජනවාරි 8 වෙනිදා මෛත්‍රීපාල සිසේන ජනාධිපතිවරයා අපේ මහලේකම්වරයාට ගිහිල්ලා අරිපත්‍ර ගිහිල්ලා ආණ්ඩුව පෙරළුවා. යහපාල රජය. යහපාල රජෙන් තමයි මේ රටේ හදාගෙන ආපු ආර්ථිකය කඩාගෙන වැටුනේ. ඒක අකණ්ඩව යන්න ගියා නම් මේ තත්ත්වේ නෙවෙයි. අකණ්ඩව යන්න ගියා නම් වරාය නගරයේ පෝට් සිටිය හැදුවා. ඒවා නැවැත්තුවා. ඇයි හේතුව? මහින්ද රාජපක්ෂ කරපු හින්දා. මහින්දෝදය විද්‍යාගාරයේ මහින්ද කෑල්ල ගලවනවා. මේවා දේශපාලන හිඟන වැඩනේ. කල්වාරි කරගෙන ආපු දෙයක් අධිවේගී මාර්ගයේ නවත්තනවා. මට කියන්න නියෝජ්‍ය කතානායකතුමනි, යහපාල රජයේ කාලේ ගත්තු ණය ප්‍රමාණය බලන්න. ඒ ණය ප්‍රමාණය මේ රටේ කල්ලා දින දෙයක් පෙන්වන්න. ආර්ථිකය ගොඩනගන්න කල්ලා දින දෙයක් පෙන්වන්න. එක විදුලි බලාගාරයක් හදලා දෙන්න පෙන්වන්න මට. ජාතික පද්ධතියට එක විදුලි බලාගාරයකින් ජාතික පද්ධතිය එකතු කරලා දිනවද කියලා කියන්නේ නැහැ. එදා අකණ්ඩව මේ ක්‍රියාත්මක වුණා නම් එහෙම අපේ රටත් අර දියුණුවෙන් රටක් හා සමාන වෙනවා. ඒ වගේම තමයි ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අපේ රටේ මිනිසුන්ගේ ආකල්ප වෙනසක් ඇති වෙන්න ඕනේ. මේ ආකල්ප වෙනස නැතුව කවදාකවත් අපිට ගොඩ එන්න බෑ. අපේ පුරුදු වෙලා තියෙන්නේ මහා හැම වෙලේම කරන හැම දෙයකටම විරුද්ධ වෙන්න. හැම දෙයකටම විරුද්ධ වෙන්න. දැන් අපි අලුතෙන් හිතන්න වෙනවා ආර්ථිකය ගැන. දැන් මොකක් හරි දැන් ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අපි දකිනවා ඩුබායි රාජ්‍ය ගරු ඉමිතියාස් බාගිර් මැතිතුමා ඉන්නවා, හිටපු ඇමතිතුමා. ඩුබායි රටේ මුළු ජනගහනය දේශීය සහ විදේශීය ලක්ෂ 96. ඒ ලක්ෂ 96න් ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ඩුබායි රටේ මිනිස්සු ලක්ෂ 13යි. ලක්ෂ 26ක් ඉන්දියාවේ මිනිස්සු. ඉතුරු අනිකුත් රටේ මිනිස්සු ඔක්කොම එකතු වෙලා හිටියාම ලක්ෂ 13යි අර රටේ මිනිස්සු. අපේ නම් මොකද කියන්නේ? ඔන්න රට ආක්‍රමණය කරනවා. ඔන්න රට ආක්‍රමණය කරනවා. ඉවරයි රට, ඉවරයි. විදේශිකයෝ ඇවිල්ලා අපේ රට විනාශ කරනවා. ඒ අය කියන්නේ මොකද්ද? අර ලක්ෂ 13 බලාගන්නේ අර ඉතුරු අය. ඒගොල්ලන්ගෙන් ගන්න ආදායම් වලින්, ඒගොල්ලන් ගන්න බදු මුදල් වලින් තමයි ලක්ෂ 13 ආරක්ෂා කරගන්නේ. දැන් මේ රටේ අපි දේශපාලන වශයෙන් කරපු සටන් පාඩ අතාරින්න වෙනවා. රට ආර්ථික වශයෙන් ගොඩනගන ක්‍රමවේදයකට අපිට යන්න සිද්ධ වෙනවා. හැබැයි ඒක හරි හෝ වැරදි කරන කෙනා කවුරු වුණත්, ඒක ක්‍රියාත්මක කරන්න බාර දෙන්න වෙනවා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, කලකදි වහලු කලකදි රස වෙනවාලු. ඉතින් දැන් මේ රටේ මිනිසුන්ට ටික දවසකින් අමතක වෙන ඔක්කොම දේවල් ටික. දැන් මොනවා වුණත් තාත්තට 60,000ක් මැරුවා කියලා කියනවා. මම දන්නේ නැහැ මැරුවා කියලා කියනවා. ජනතා ඉක්ච පෙරමුණේ. හැබැයි ජනතා ඉක්ච පෙරමුණේ ඒ මරපු එතුමාගේ පුතාවත් මේ රටේ මිනිස්සු කොටසක් පිළිගන්නවා. ජනතා ඉක්ච පෙරමුණ කරන්න දින ඔක්කොම දේවල් කරා. දැන් මේ මිනිස්සුන් අප පිළිගන්නවනේ ගරු නියෝජ්‍ය කතා.
කාලය අවසන් වෙන
කරුමන. විනාඩියයි. ඒ නිසා අපි කියනවා බොහොම හොඳින් මේ වගකීම් ටික හරියාකාරව කරන්න. වග කියන ගමන් අපි රයිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට අයවැය සම්බන්ධයෙන් අපි අපේ සහයෝගය දෙනවා. හැබැයි වැරදි තැන කොන්දකලින් තියන් අපි වැරදි කියලා කියනවා. හරි දෙයට අපි හරි කියලා කියනවා. එසේ කියමින් අවසාන වශයෙන් විපක්ෂ නායකතුමාට මම හිතනවා හොඳ මනසක් ලැබේවා. ඔහුගේ දේශපාලන අනාගතයේ දිනුන නම් අඩුවෙන් කතා කරන්න ඕන. ඔහු වැඩියෙන් කතා කරන තරමට තමයි ඔහුගේ තීර ඡන්දපතනම අඩුවෙන්නේ. හැබැයි බයරදී විපක්ෂ නායකතුමා මගේ ඇස් දෙකෙන් දැක්කා අරගලයට ගිහිල්ලා සුසන්තිකාට වැඩිය හයියෙන් දුවනවා. සුසන්තිකා දිව්වේ බොහොම අඩුවෙන්. සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයා අරගලයට ගිහිල්ලා එතනදී දිව්වේ ඊට වැඩිය හයියෙන්. ඒ නිසා බය නැති කෙනා අපි හොඳට දන්නවා. ඒ කෙසේ වෙතත් අපි කියනවා විපක්ෂ නායකවරයාට මේ රට ආදරය කරපු මිනිස්සුන්ට මේ වගේ වෛරසහගත විදියට 27-2 පාවිච්චි කරලා මේ පාර්ලිමේන්තුව අවභාවිතා කරන්න එපා කියන එක මතක් කරමින් අපි අයවැය වෙනුවෙන් අපේ යුතුකම් වක්කීම් ඉටු කරන බොහොමත්ම ස්තුතියි.
බොහොම ස්තුතියි ඔබතුමාට. ගරු වෛද්‍ය රාජිත සේනාරත්න මෙතුමාට අවස්ථාව.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අද මම මේ සහභාගී වෙන මේ පාර්ලිමේන්තුවේ 30 වෙනි අයවැය ලේඛනය. මේ 30 වෙනි අයවැය ලේඛනය ඉදිරිපත් වෙන්නේ රටේ විශාල ආර්ථික අර්බුදයක් සහ ඛේදවාචකයෙන් පස්සේ ඉදිරිපත් කරන මේ දෙවැනි වර්ෂයේ අර්බුදය. මේ වින්සන් චර්චිල් කියන බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා කියලා තියෙනවා Never let a good crisis go waste කියලා. මේවා නිකන් නාස්ති වෙන ඉඩ දෙන්න එපා මෙවැනි අර්බුද කියලා. එතකොට ඒකට හොඳම උදාහරණය තමයි ජපානයයි ජර්මනිය. මේ දෙකම සුන්නත් දූලි වුණ දෙවැනි ලෝක යුද්ධයේදී ඒ හින්දම ඒ අර්බුදයම පාවිච්චි කල්ල එක නායකයෝ ඒ රටවල් ගොඩනැකිවා. ඒ වගේම පසුගේ කාලේ තායිලන්තය සහ ඉන්දියාව මේ වගේම ආර්ථික මහා විශාල ඛේදවාචකවලට මුණ දුන්නා. ඔවුන් ඒකට අවශ්‍ය ප්‍රතිසංස්කරණ බය නැතුව ගත්තා. ඒ ප්‍රතිසංස්කරණ තුලින් තමයි නැවත ඉන්දියාවත් තායිලන්තයත් ඔයගොල්ලන්ගේ ආර්ථිකය පුනර්ජීවනයකට පත් වුණේ. මේ වගේම මේ අටේ රටේ ඇත්තරම අර්බුදය මොකක්ද? එකක් තමයි මේ ජාත්‍යන්තරය සලකන්නේ ආර්ථික කළමනාකරණය නොකිරීමේ හොඳම උදාහරණය තමයි ලංකාව කියලා. ඒ වගේම අද සුප්‍රීම උසාවිය තීන්දුවක් දීලා තියෙනවා මේ ආර්ථික අර්බුදේ මේ ඛේදවාචකයේ වග උත්තරකරුවන් කවුද කියලා, විත්තිකරුවන් කවුද කියලා. එතකොට මේ විත්තිකරුවන් ගැන අපි කිව්වා, අපි පැහැදිලිව පහුගිය රජේ කාලේ අපි කැබිනට් පත්‍රිකා දැම්මා. බොහෝ අය අපිට සහයෝගය දුන්නේ. අපි දෙන්නේ තුන් දෙනෙක්, මම, චම්පික රණවක, අපේ අර්ජුන රණතුංග, අපි තුන් දෙනා විතරේ අස්වන් කරන හිටියේ. මේවා අපි කිව්වා. අවසානයේදී චම්පිකයි මමයි හිරේ ගිහිලා නැවතුණා. මේකම හින්දා තමයි මෙන්න මේ තත්ත්වය අද ආණ්ඩුපක්ෂයට තේරුම් ගන්න බැරි නම් අද මේ අරගලයක් ඇති වුණේ මෙන්න මේකයි. අද අරගලේ හිටියේ තරුණයන් පමණක් නෙවෙයි, සුප්‍රීම උසාවියේ අග්‍රමිනිස්ත්‍රකාරවරයා ප්‍රධාන විනිශ්චයකාරවරු පවා මේ තත්ත්වය පිළිගැනීමට ලක් කළ තිබෙනවා. එතකොට මේ අරගලයක් ඇති වුණේ මෙන්න මේ සාධාරණ හේතුව. ඒකට පහර ගන්න මේකේ වැරදි අඩුපාඩු තියෙනවා. නමුත් මූලික හේතුව මොකක්ද? මේ රටේ මිනිස්සුන්ට දරා ගන්න බැරි තත්ත්වයකට ආර්ථිකය ඇති වුණාම ඒකේ ඇති වුණ අග්‍රඵලය තමයි ඒක. නමුත් මේ හැම අර්බුදයකම, මේ හැම කළු වලාකුලකම රිදි රේඛාවක් තියෙනවා. ඒ තමයි මේ ඇති වුණ අර්බුදය තුළ, මේ අරගලය තුළ මිනිස්සු නැවත අලුතෙන් හිතනවා. අපේ දේශපාලන පක්ෂ තාම හිතන්නේ සම්ප්‍රදායික පැරණි ක්‍රමයට. නමුත් අද අලුත් සිතිවිල්ලක් ඇවිල්ලා තියෙනවා. මේ පරණ ක්‍රම ඔක්කොම ප්‍රතික්ෂේප කරලා අලුතෙන් හිතන්න ඇති කළ තියෙනවා. දැන් අපේ රටට තියුණ ප්‍රධානම ප්‍රශ්න මොනවාද? මේවට තේරෙනවා මේ රටේ ආර්ථිකය හදන්නට බැරි ප්‍රධානම ප්‍රශ්න තමයි, එකක් තමයි විදේශ ආයෝජනවලට එරෙහි වීම. එහෙම සංස්කෘතියක් තිබුණා. විදේශ ආයෝජනයක් ආවොත් කියන්නේ මෙන්න විකුණුවා. ඕක තමයි තිබුණ සංස්කෘතිය. අදේ සංස්කෘතියෙන් ඉවත් වෙලා එනවා. අද විදේශ ආයතන මුළු ලෝකෙම භාවිතා කරනවා. අද ලොකුවෙන්ම භාවිතා කරන්නේ මේ රටේ ලෝකේ තියෙන කොමියුනිස්ට් පක්ෂ තුනක්, ඉන්දුචීනය, වියට්නාමය සහ මේ ලාඕසය. කාම්බෝජය දැන් පරිවර්තන වෙලා තියෙන ප්‍රජාතන්ත්‍රවාදිකම. නමුත් එකම නායකයා කොමියුනිස්ට් නායකයා. මේ ඔක්කොම රටවල් අද පිළි අරගෙන තිබෙනවා. නමුත් අපේ රටේ බොහෝ අයට පිළිගන්න බෑ. තාමත් ඔළු ගෙඩි හදාගෙන නැහැ. දෙවෙනි එක තමයි පුද්ගලීකරණය. පුද්ගලීකරණයට එරෙහි වීම. ඒ කියන්නේ පුද්ගලික අංශයේ ගෝණි බිල්ලෙක් විදිහට තමයි හිතන්නේ. පුද්ගලික අංශය මේ රටේ කොටසක් නෙවෙයි. එහෙම තමයි හිතන්නේ. නමුත් අපි දන්නවා ආර්ථිකයේ අපිට උගන්වන්නේ ආර්ථිකයේ එන්ජිම තමයි පුද්ගලික අංශය කියලා. ඒකේ කාර්යක්ෂමතාවයේ තියෙනවා රාජ්‍ය අංශයට වඩා. එතකොට ඒකටත් අපි විරුද්ධයි. එතකොට තුන්වෙනි එක තමයි අපිට සිදු වුණ තුන්වෙනි වැරද්ද තමයි ජනප්‍රියවාදී දේශපාලනය. අපි පටන් අරගත්තේ 56 භාෂාවෙන්. අපි භාෂාවට සටන් කළා. බණ්ඩාරනායක මහත්මයා එදා බණ්ඩාරනායක කෙල්ලනායක ගිවිසුම එදා විශ්වවිද්‍යාලයට තියුණ ඒක ඉරුවේ මහා සංග්‍රහණයේ විරෝධතාවයේ. ඒ ඉරණකොට ඒ උගත් මිනිසයා කිව්වා අන්තිමට ඉතිහාසයේ විසින් මට සමාව දෙනු ඇත කියලා කිව්වා. එයා දන්නවා මේ වැඩේ වැරදි, නමුත් කරන්න දෙයක් නැහැ. එයාම හදාගත්ත ජාතිවාදී බලවේගවලට එයා යටත් වුණා. එතනින් ඇවිල්ලා ඒ භාෂාවේ ප්‍රශ්නේ අවුරුදු 40කට පස්සේ විසඳන්න කවුද? එයාගේම දුව චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය ඇවිල්ලා 94 දී සිංහල, දෙමළ, ඉංග්‍රීසි තුනම රාජ්‍ය භාෂා කළා. එතන තමයි එතනින් ඉවර වෙන්නේ. ඒ වගේම ඊට පස්සේ අපි අල්ලගත්ත ජාතිය තාම අපි ජාතිය ආරක්ෂා කරන්න හදනවා. තාම අපි අපේ ජාතිය ආරක්ෂා වෙලා නැහැ. ඊට පස්සේ පසුගිය කාලේ සාරාන්ලත් එක්ක ආවා ආගම ආවා. මේ දේශපාලනේ තියෙන කුණු ගොඩවල් ඔක්කොම අපේ රටේ මූලික ප්‍රතිපත්තිය බවට පත් වුණා. අපේ රටේ කිසිම ජනතාවට හිතන්න ඉඩ දුන්නේ නැ එන ආණ්ඩුව ආවම ඒකේ මොකද්ද ආර්ථික වැඩපිළිවෙල? ඒකේ මොනවද සංවර්ධනයේ සඳහා වැඩපිළිවෙල? ඒක කොච්චර අපිට හොඳද නරකද මොනවත් නැහැ. ආණ්ඩුවක් වැඩ කරගෙන යනකොට ඔන්න ගේනවා. අපේ ආණ්ඩුව ගිය ආණ්ඩුව පැනද්දුවේ තනිකර ආගම මුල් කරගෙන. මේ විදිහට තමයි හැමදාම කරේ. එතකොට ආර්ථිකය අපේ රට විවෘත කරේ 1977 ගරු ජේ.ආර්. ජයවර්ධන මහත්තයා. 1988 තමයි චීනය විවෘත කරේ. 1990 ඉන්දියාව විවෘත කරේ. නමුත් අද මේ රටවල් දෙක ආර්ථික යෝධයෝ බවට පත් වෙලා තියෙනවා. 77 විවෘත කරපු අපි තාම 77වත් නැහැ මේ වෙනකොට. එතකොට අපිට මෙන්න මෙහෙමයි. අපි වැරදුණු තැන් තාමත් ඒ පිළිබඳ අවබෝධයක් නැහැ බොහෝ පක්ෂවලට. එතකොට මේ අද බලන්න අද කොමියුනිස්ට් චීනය, කොමියුනිස්ට් වියට්නාමය, කොමියුනිස්ට් ලාඕසය මේ රටවල් තුනේම අද වෙළඳ ආර්ථිකය පිළිඅරගන්නවා. වෙළඳ ආර්ථිකය පිළිගන්නවා. මම දැක්කා ජනාධිපතිතුමා පාවිච්චි කරන වචනයක් සමාජ වෙළඳ ආර්ථිකය කියන එක මේ ආර්ථිකයේ. ඒක තමයි තියෙන්නේ චීනයේ. එක පැත්තකින් වෙළඳ ආර්ථිකය සම්පූර්ණයෙන් වෙළඳගෙන අනිත් පැත්තෙන් සමාජ සාධාරණ රත්නය දෙනවා. ඕනෑම සේවකයෙක්ව පැය 24කින් එළියට දාත හැකි චීනයේ, වියට්නාමයේ. නමුත් ඒකම ඔහුට රක්ෂණය විවෘත වෙනවා. ඔහු මහපාර්ත වැටෙන්නේ නැහැ. මෙන්න මේක තමයි අපි ඉස්සරහට ගෙන යන්නේ. මේක අවංකව කරන්නට ඕනේ. එතකොට මේකෙදි මම කීපයක් කියනවා. මමටත් බලපාන මේ යෝජනා කීපයක් ගැන කතා කරන්න. එකක් තමයි මේ ලක්ෂ 20කට ඉඩම් මේ පූර්ණයිතිය දෙන්නේ. දැන් බලන්න මේක පටන් ගත්තේ 2003 අද කතා කරන්නේ ආපහු 2023 අවුරුදු 20ක් ගිහිලවත් මේක උනේ නැහැ. මේ අන්ත අහිංසක දුප්පත් මිනිස්සු තමයි බලපත්‍රයක් ළඟ තියාගෙන ඉන්නේ. නැතුව ධනපතියු නෙවෙයි. ඒ බලපත්‍රයත් එක්ක මොකක්වත් කරන්න බෑ. බැංකුවකට යන්න බෑ. කිසිම දෙයක් කරන්න බෑ. ගෙයක් හදාගන්න සල්ලි ටිකක් හොයාගන්න බෑ. නිදම වගා කරගන්නට සල්ලි ටිකක් හොයාගන්නට බෑ. මේ මොනවත්වත් නෑ. බලපත්‍ර කොළ කෑල්ලක් අතේ තියෙනවා. ඉතින් මෙන්න මේක එදා ගෙනාවා 2003. ගෙනල්ලා කැබිනට් මණ්ඩලයට මම ඉදිරිපත් කරාම ජනාධිපතිතුමිය හිටියේ අපේ පක්ෂ දෙකම ආණ්ඩුවේ. ජනාධිපතිතුමිය හිටියේ චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය. එතුමිය කිව්වා මේ ඇමතුමා මට සති දෙකක් දෙන්න පුළුවන්ද මේක අධ්‍යයනය කරන්න. මම කිව්වා හරි ජනාධිපතිතුමිය කියලා. එතෙන්දි එතුමා ගිහිල්ලා කරුණාරත්න මහත්මයයි ඒකේ හිටපු එතකොට චිත්‍ර අතුරුගුරිය මැතිණියයි. ඒ දෙන්නම ඉඩම් අමාත්‍යංශ හිටපු කට්ටිය. ඒ කට්ටියත් එක වාඩි වෙලා ඇහුවා මේක බලන්න අධ්‍යයනය කරන්න මේ කැබිනට් පත්‍රිකාව මේ විස්තරේ. ඒගොල්ලෝ කිව්වා ඊට පස්සේ අධ්‍යයනය කළ දවස් කීපකින් පස්සේ මැඩම් මේක ඉතාමත්ම හොඳයි. අපි DR හොලා වෙලා ඉන්නකොට අපි ක්ෂේත්‍රයේ ඉන්නකොට අපි එදා ඉඳලම කියපු දෙයක් තමයි ඒ ප්‍රධානීන්ට මේක කරන්නට කියලා. කවටවත් ඒ කොන්දක් තිබුණේ නැහැ. එතකොට මේකට කරන්න බය වුණා. මේක කරන්නම ඕනේ රට සංවර්ධනය කරන්න නම් කියලා. නමුත් එදා අන්තිමට ඒ චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය ඒක කිව්වා මේකට එකඟ වුණා ඇවිල්ලා. පස්සේ පළාත් සභාවල මහ ඇමතිතුරු ලව්වා මේ නඩුකු දාලා ඒකේ පරාජය කළා. අපි බලලා තියුණා ඒ වෙලාවේ මම කරා සංගණනයක් මුළු ලංකාවෙම තියුණ බලපත්‍රලාභීන්ගේ අතේ තියුණ බලපත්‍ර බැලුවාම 96%ක් ඉඩම විකුණලා නැහැ. 104% ඉඩම තියෙන්නේ. ඒතකොට මේ 104%න් දර 96%කට දනුවන් දෙනවා. මේක තමයි ඇත්ත කතාව. ඉතින් ඒ නිසා ඒ සංගණනේ බැලුවලා අපි ඒ වාර්තා ඉදිරිපත් කරා. අඩු ගානේ මේ සැරේවත් අපි කියනවා මේ කරන්නයි කියලා. 2016 මේකම ගයන්ත කරුණාතිලක මැතිතුමා ගෙනාවා. ඒ වෙලාවේ සිරිසේන ජනාධිපතිතුමා විරුද්ධ වුණා. එයා විරුද්ධ වුණා. ඒකත් කරේ නැහැ. අද 2023 නැවතත් එනවා. එතකොට මේ නිසා මේ කියන්නේ ඉඩමේ සංවර්ධනය තමයි රටේ සංවර්ධනය කියලා. ඉඩමක් සංවර්ධනය, ඉඩම් සංවර්ධනය වෙනව නම් රට සංවර්ධනය වෙනවයි කියන එක තමයි ආර්ථික න්‍යායය. දෙවෙනි එක තමයි බිම්සභිය. බිම්සභිය ගෙනාව ඉස්සල්ලාම මේ යෝජනාව ගෙනාවේ හිටපු දිවංගත දිමු ජයරත්න මැතිතුමා. එතුමා ගෙනල්ලා එතුමාට විශාල අර්බුදයක් තිබුණා. නීතිඥ සංගමය, පෙරගදෝරු සංගමය, නීතිඥ සංගමය, මොකද මේ නොතාරිස් සංගමය සහ මිනුම්කරුවන්ගේ සංගමය. මේ ඔක්කොම විරුද්ධ වුණා. අන්තිමට එතුමාට ඉඩම් කට්ටියක් දෙන්න බැරි වුණා. මැනුවක් කරන්න බැරි වුණා. අනිත්සක ලනු ගහලා කරේ ජයභූමි කියන එක. එතනින් ගත්තට පස්සේ මම ඉඩම් ඇමති වුණාට පස්සේ මම මාස 3කින් මේ සංගම් තුනත් එක්කම කතා කරලා සම්මු කළා. ලෝක බැංකුවත් එක්ක එකතු වෙලා මේක කරා. කළා බිම්සභිය පටන් ගන්නකත්ත ටයිල්. ඒක බිම්සභිය නෙවෙයි.
තව මිනිත්තු දෙකක් කාලයක් තිබුණා.
මට විනාඩියක් දෙකක් දෙන්න.
දෙකක් දෙන්න.
එතකොට මේ එතකොට ඒ විදිහට ඇවිල්ලා එදා ඒක ආරම්භ කරා. මම එදා ආරම්භ කරේ දිමු ජයරත්න මැතිතුමාගේ ආසනයට ගිහිල්ලා එතුමාගේ ප්‍රධානත්වයෙන් පළවෙනි වැඩපිළිවෙල ආරම්භ කරා. ඒ කළා. ආවට පස්සේ ආවේ කවුද? අපේ අනුර කුමාර දිසානායක මැතිතුමා. ආවේ කවුද? ඇමතිවරයා වශයෙන් බාරගෙන. එයා කිව්වා ලෝක බැංකුවත් එක්ක අපේ කිසිම එකක් නැහැ. මට ඒ වෙලාව වෙනකොට නියෝජ්‍ය කතානායකතුමනි අපේ ආණ්ඩුවට අපිට දීලා තියුණා මිලියන 5ක් ඩොලර් මිලියන 5ක් දීලා තියුණා මට මේ පිළිබඳව ප්‍රචාරක වැඩ කටයුතු කරන්න. ඩොලර් මිලියන 25ක් ප්‍රොජෙක්ට් එකට ප්‍රොජෙක්ට් පයිලට් ප්‍රොජෙක්ට් එකට දුන්නා. ඊට පස්සේ ඩොලර් මිලියන 100 ගාණක් අපිට පොරොන්දු වුණා. මේ මේක එදා තියුණේ ඒරියල් සර්වේ කියලා. අද ඩිජිටල් කරත හැකි කම්පියුටර් එකේ. නමුත් මේක අද අදාහරි කරනවා නම්. නමුත් ජනාධිපතිවරයා මොකද කරලා තියෙන්නේ? ඒකට තව මුදල් දීලා තියෙනවා. දැන් බලන්න අක්කර තියෙනවා මේකේ හදන්න අක්කර 6300ක්. පාම හදලා තියෙන 170යි මේ සැරේ තව 181යි. ඉතින් කවද වෙනක ඉඩම් තියෙනවා මිලියන 2ක් මිලියන 20ක් මිලියනේ තාම මැන්නලා තියෙන්නේ. ඉතින් මේ විදිහට කොහොමද කරන්නේ? ඒකට මුදල් වියදම් කිරීම නෙවෙයි කරන්න ඕනේ. කොහේ හරි ආයතනයකින් හරි යම් විදිහකට ආයෝජනයක් අරගෙන මේක ඉතා ඉක්මනින් ඉවර කරන්නට ඕනේ. මෙතනින් තමයි සංවර්ධනය ඇති වෙන්නේ. සෑම දිනු රටකම ටයිටල් එක. මේ සුද්ද 1843 දී ටයිටල් ඔප්පුව ගෙනාවේ తాවකාලික වැඩ පිළිවෙලක්. ඒ ඔප්පුව තමයි 1843 ඉඳලා දැන් 2023 වෙනකන් අවුරුදු 180ක් අපි පාවිච්චි කරන්නේ. ඉතින් මේවා වෙනස් කරන්න ඕන රටක් ඉස්සරහට යනවනම්. ඒ නිසා මේ වගේම අනිත් එක තමයි වතුකරේ නිවාස. අපි 2002 ආණ්ඩුවේදී මේ මෙතුම අගමැති වෙලා ඉන්නකොට මමත් තොණ්ඩමන් නැවතුමත් ඒකාබද්ධ පත්‍රිකාවක් ඉදිරිපත් කරා. මම ඉඩම් දෙන්නත් එතුමා මේ නිවාස හදන්නත්. මේ වැඩපිළිවෙල ගෙනාවා අපි කලින්. මේවා තමයි තාමත් නැවතත් අපි අද නැවතත් මේ අයවැය යෝජනා විදිහට ආපහු වෙන්නේ ඕකමයි. එතකොට ඒ වගේම සුරක්ෂා වැඩපිළිවෙල ගියා ආණ්ඩුවේ වැඩපිළිවෙල මේවා. මේවට ඇත්තරම එදා විරුද්ධුනේ ඔය පැත්තේ කට්ටිය ඔක්කොම. එදා විරුද්ධුනේ සුරක්ෂා වැඩපිළිවෙල 40,43ක් අපේ රජයේ කාලේ දුන්නා. රක්ෂණය. ඒ වගේම අන්තිම අවුරුද්දේ දෙමව්පියෝ අරගෙන දුන්නා බිලියන 5කට වැඩි මුදලක් රක්ෂණේ තියලා. ඒව අවෝධි කරලා තමුන්නාසලා ඇවිල්ලා. ඖෂධ ප්‍රසම්පාදනයේදී ඖෂධ ප්‍රසම්පාදනයේට එතුමා කියලා දෙන වෙනම ආයතනයක් හදනවා කියන්නේ. ඒක බොරු වැඩක්. ඖෂධ ප්‍රසම්පාදනයේට හොඳම වැඩේ තියෙන්නේ ප්‍රසම්පාදන ක්‍රියාවලියේ කාල සීමාව කෙටි කිරීම. ඒකයි කරන්නට ඕනේ. ඒක කරන්නට අපි ඉදිරිපත් කරා මම වැඩපිළිවෙලක් ඒ ආණ්ඩුවේ රවි කරුණානායක මුදල් ඇමතිවරයා විදිහට කරා. එතුමත් මගේ එක හොඳයි කියලා පිළි අරගෙන ප්‍රසම්පාදන කොමිෂනරට. අන්නේ වැඩපිළිවෙල අරගෙන ඒකේ ඕනනම් අඩුපාඩු තියෙනවා නම් සකස් කරගෙන මේ ක්‍රමවේදය අඩු කරගන්නට ඉක්මන් කරගන්නට වැඩපිළිවෙලක් හදන්නට. ඒ විදිහටම අනිත් එක බදුල්ලේ කාඩියෝතොරසික් යුනිට් එක හදනවා කිව්වා. මට මතක් වෙනවා ඒ වෙලාවේ හරින් ෆර්නෑන්ඩෝ ඇමතිතුමාගේ ඉල්ලීම පිට තමයි අම්මා එදා සෞඛ්‍ය ඇමතිවරයා විදිහට ගොඩනැගිලි දෙකක් හැදුවා. තට්ටු අටේ ගොඩනැගිලි දෙකක්. ඒ තමයි ඌවට හදන ඉහළම ගොඩනැගිලි. එදා ඒක හදපු වෙලාවේ අපේ චාමර සම්පත් ඇමතිතුමා හිටපු මේ මහ ඇමතිතුමා වර්ෂයෙන් විශාල උදව් කරා මේක ඉදිරියට ගෙන යන්න. අනිත් ඒවා ඔක්කොම නස්රාවශේෂ වගේ තියෙනවා අද මං හදපු ගොඩනැගිලි. නමුත් මේක විතරක් චාමර සම්පත් ඇමතිතුමාගේ උවමනාව නිසා මේක මෙහෙම කරා. ඒක අපි මේකේ අද ඒකේ ඒකාන්ත වශයෙන්ම කාඩියෝතොර සෙක්යුනිට එක හැදෙන්න ඕනේ. ඒකේ තියෙන මොකද සියලු විශේෂඥතා. අනිත් එක තියෙනවා පශ්චාත් උපාධි වෛද්‍ය උපාධි ආතන. දැන් ගියවර අයවැයේ ලේකණේ කිව්වා පේරාදෙණිය යාපනය රුහුණ හදනවායි කියලා. ඒකට වෙච්ච දෙයක් නැහැ. දැන් මේ සැරේ අයවැයේ ලේකණේ කියනවා කැලණිය ජපුර රජරට හදනවායි කියලා. ඒතකොට ගිය සැරේ ඒවත් හරියට හදන්නේ නැතුව මේ නිකන් යෝජනා ඉදිරිපත් කිරීමේ තේරුමක් තියෙනවද? අනිත් එක තමයි උතුරේ අතුරුදහන් වුවන්ට වන්දි. මේක බොහොම හොඳයි. මේක කරනවා නම් නමුත් බලන්න කී දෙනාට දීලා තියෙන්නේ. තාම තියෙන්නේ 300 ගානකට දීලා තියෙන්නේ 6300 කින්. මේක ඉක්මන් කරන්න. ඔය මව්වරුන් එක්ක 2015 දී මම ගිහිල්ලා වාඩි වුණා උතන සත්‍යග්‍රහයේ. ඊට පස්සේ මම මේ මව්වරුන් අරගෙන ගිහිල්ලා ජනාධිපතිතුමාව හම්බුණා. එදා හිටපු සිරිසේන ජනාධිපතිතුමාව. නමුත් මේවා කරගන්නට අපිට බැරි වුණා. මේවා ඉක්මනට කරගන්නේ කියනවා. අනිත් එක පළාත් සභාවල ඒ 13 වෙනි සංශෝධනය ක්‍රියාත්මක කරන්නට බැරි වෙලාවේ අඩු ගානේ ඒකට විශේෂ බලතල දීම ඉතාමත්ම හොඳයි. මේ යෝජනා මේ කරන්න මම ඉවර කරනවා ගරු ජන මේ නියෝජ්‍ය කතානායකතුමා. නමුත් මේ යෝජනා කොච්චර හොඳ වුණත් අවුරුදු 30ක් තිස්සේ මම මෙවැනි යෝජනා අහලා තියෙනවා. ඒ යෝජනා වෙනුවෙන් කතා කරලා තියෙනවා. සමහර යෝජනා වලට විරුද්ධව කතා කරලා තියෙනවා. නමුත් මේවා කීයක් ක්‍රියාත්මක වෙනවද ඒකයි වැඩ කරන්නේ. යෝජනාවක් ගෙනාවයි කියලා ජනතාවට ඇති වැඩක් නැහැ. ඒ යෝජනා ක්‍රියාත්මක වෙලා ඒකේ ලැබෙන සහනය තමයි ජනතාවට වැදගත් වෙන්නේ. ඒ නිසා මම කියනවා මේ අරගෙන එනොත් පස්සේ මේ නිකන් යෝජනා ගෙනල්ලා කතා කරන්න එපා. අපි ඉස්සෙල්ලා මේ මිනිසුන්ගේ දරිද්‍රතාවය නැති කරන්න. හිඟුරක් ගොඩට ගුවන්තොටුපළවල් හදන්න ඉස්සෙල්ලා මේ මිනිසුන්ගේ බේල් තුන කන්න දෙන්න. මේ මිනිසුන්ගේ දැවෙන ප්‍රශ්න ඇති කරගන්න. ඒවත් කරගෙන තමයි ඒක මේ තියෙන නව ආර්ථික වැඩපිළිවෙලට දායකත්ව වෙන වැඩපිළිවෙලක් ඇති කරන්න. ඒ නිසා මේ යෝජනා මේවා ගේනවා නම් මේවා ක්‍රියාත්මක කරන හරි ක්‍රමවේදයක් හරි වැඩ පිළිවෙලක් ඇති කරන්නේ කියලා මම ඉල්ලා
ඉන්නවා. බොහොම ස්තුතියි ඔබතුමාට. ඊළඟට ගරු සයන් සේමසිංහ මහත්මයා ඔබතුමාට මිනිත්තු 24ක් කාලයක් තියෙනවා. ඕඩර් ප්ලීස් ගරු නියෝජ්‍ය කාරක සභා සභාපතිතුමා මූලාසන.
ගරු නියෝජ්‍ය කාරක සභාපතිතුමනි, ජීවන් තොණ්ඩමන් අමාත්‍යතුමාගේ කාලයත් මට ලබා දෙන්න කියලා ඉල්ලීමක් කරනවා. ගරු නියෝජ්‍ය කාරක සභාපතිතුමනි, අද 78 වෙනි අයවැය ලේකනයේ දෙවැනි වර කියවීමේ ඡන්ද වීම සීමා අපි ගන්න මොහොත. කනගාටුවෙන් වුණත් කියන්න ඕනි, මේ රටේ අයවැය ලේකනයක් වෙනුවෙන්, රටක ආර්ථිකයක් වෙනුවෙන් රජයක් ඉදිරිපත් කරපු අයවැය ලේඛනයට ලැබිය යුතු ඒ සාකච්ඡාව මේ පාර්ලිමේන්තුව තුළ සිදු වුණේ නැහැ. ඒකට හේතුව එකක් තමයි, විපක්ෂයේ නායකතුමා විශ්වාස කරා මේ රටේ ක්‍රිකට් පිළිබඳව අවධානය යොමු කරොත් එතුමාගේ ජනප්‍රියතාවය වැඩි වේවි, අයවැය ලේඛනය හරහා ප්‍රතිලාභ ලැබීම පිළිබඳව ජනතාවගේ අවධානය වෙනත් තැනකට යොමු වෙයි කියලා. හැබැයි මම ඉස්සෙල්ලම කියන්න ඕනි ගරු සභාපතිතුමනි, ක්‍රිකට් පිළිබඳව අවධානය යොමු කිරීම නෙවෙයි අපිට තියෙන ප්‍රශ්නේ. හැබැයි තුමා තේරුම් ගන්න ඕනේ, මේ රටේ මිලියන 22ක් වෙච්ච ජනතාවගේ ආර්ථික අර්බුදයක් මැද තමයි අපි අද රටක් හැටියට ඉන්නේ. ඒ ආර්ථික අර්බුදයේ විසඳීම තමයි මේ පාර්ලිමේන්තුවේ සියලු දෙනාගේම වගකීම විය යුත්තේ. ඒ පිළිබඳව අවධානය යොමු කරන්නේ නැතුව විවිධ වෙනත් මාතෘකා යටතේ පාර්ලිමේන්තුවේ කාලය යොමු කිරීම පිළිබඳව අපි කනගාටු වෙනවා. ඒකම මන්ත්‍රීතුමනි, මේ විවාදය තුළම අපි දැකපු දේ තමයි 2023 වෙනුවෙන්, එකන මේ අවුරුද්ද වෙනුවෙන් ක්‍රියාත්මක වෙන අයවැය විවේචනය වුණා වගේම ලබන අවුරුද්ද වෙනුවෙන් ඉදිරිපත් කරලා තියෙන අයවැය විවේචනය කළා. හැබැයි මේ විවේචනය කරන අයට මම මතක් කරලා දෙන්න ඕනි ප්‍රධාන කාරණා කිහිපයක් තියෙනවා. ඒක තමයි මේ 2022 අවුරුද්දේ කාර්ය සභා සභාපතිතුමනි නොවැම්බර් මාසේ අයවැය සම්මත වෙද්දී ඉදිරිපත් කරද්දී අඩුම ගානේ අයවැයක් නිමරදිව ඉදිරිපත් කරගන්න පුළුවන් කාල පරිච්ඡේදයක නෙවෙයි එදා හිටියේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා ඇතුළු රජය. මේ රටේ දේශපාලනික වශයෙන් නස්ථාවර භාවයක් ඇවිල්ලා, සමාජීය වශයෙන් නස්ථාවර භාවයක් ඇවිල්ලා, ආර්ථික වශයෙන් ඉතිහාසයේ බරපතලම කඩාවැටීම සිදුවෙලා ගිනි ජාලාවක් උඩ තමයි මේ රට තිබ්බේ. එදා තිබිච්ච තත්වයෙන් අද ආර්ථික ස්ථාවරත්වයක් වෙත ගෙනියන්න පුළුවන් වුණේ අසීරුවෙන් වුණත් 2023 අයවැය ලේඛනය ක්‍රියාත්මක කිරීම සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත ගිහිල්ලා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ අපේ නයිනියන් එක්ක එකතු වෙලා වැඩ කරපු හින්දා ජාත්‍යන්තර වශයෙන් අපිට සහයෝගය දෙන නායකයන් සහ රටවල් එක්ක අපි ඒ අවශ්‍ය සාකච්ඡා ඉදිරියට ගෙනපු හින්දා. ඒ හින්දා ගරු සභාපතිතුමනි, 2000 ආර්ථික වර්ධනයක් පිළිබඳව කතා කරද්දී කඩාවැටිච්ච ආර්ථිකයක වර්ධනයක් ගෙනියන්න පුළුවන් වෙන්නේ ආර්ථිකය ස්ථාවර වුණාට පස්සේ. මෙන්න මේ ස්ථාවර වීම වෙනුවෙන් තමයි විශාලතම කැපකිරීමක් ජනාධිපතිතුමා රජය, මුදල් අමාත්‍යාංශය, මහ බැංකුව ඇතුළු අපිත් එක්ක අත්වල් බැඳගෙන කටයුතු කරන අමාත්‍යාංශ සහ නිලධාරීන් ලබා දුන්නා. එතනදී මේ රටේ ජනතාව විසින් දක්වපු සහයෝගය අපි අමතක කරන්නේ නැහැ. මේ සිදු කළ යුතු ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙල ආර්ථිකමය වශයෙන් අසීරුම කාලෙදී විශ්වාසනීය ලෙස පිළිගත හැකි ලෙස සිදු කරපු ඉඳා අමාරුකම් මොනා තිබ්බත් ජනතාව ඒ වෙනුවෙන් කටයුතු කරා. ඒ ඉඳා මේ රටේ ආර්ථිකය අද වර්ධනයක් වෙත ගමන් කිරීම සඳහා අවශ්‍ය ස්ථාවරත්වය මේ වෙනකොට අපි ළඟා කරගෙන තියෙනවා. හැබැයි අපිට ඒ ස්ථාවරත්වය නිසා එහෙම නැත්නම් අපි සැලසුම් කරන ආකාරයට 1.8% ඉක්ම වූ ආර්ථික වර්ධනයක් වෙත ගමන් කරද්දී ආපහු ඉතිහාසයේ සිදුවෙච්ච අඩුපාඩුකම් එහෙම නැත්නම් වැරදි කිසිම ආකාරයකට සිදු කරන්න බෑ කියන එකත් ඉතා පැහැදිලිව කියන්න ඕනේ. මොකද ගොඩක් අය හිතනවා දැන් තෙල් ටික තියෙනවා, විදුලිය ටික තියෙනවා, අත්‍යවශ්‍ය ආහාර භාණ්ඩ ටික තියෙනවා, ආර්ථිකය ස්ථාවර වෙලා තියෙනවා, ආර්ථිකය සහ රට පිළිබඳව තිබ්බ අවිශ්වාසය අද ක්‍රමානුකූලව මගහැරීගෙන යනවා. එහෙනම් ඇයි බැරි අපිට මෙහෙම කරන්න? ඉස්සර මෙහෙම කරා නම් ඇයි අද අපිට බැරි මේක කරන්න කියලා යම් කතිකාවතක් ගොඩනගෙනවා. ඒකට දේශපාලඥයනුත් මෙයා රජයට විරුද්ධ කණ්ඩායම් ඒකට අවශ්‍ය උත්තේජනයක් ලබා දෙනවා. හැබැයි ඒ උත්තේජනයක් ලබා දෙන කණ්ඩායම් වැඩපිළිවෙලක් එක්ක ක්‍රියාත්මක වෙන කණ්ඩායම් නෙවෙයි. බොහෝ අයගේ බලාපොරොත්තුව තියෙන්නේ නැවත ආර්ථිකය බිඳ වැටිලා මේ රට සම්පූර්ණයෙන්ම අස්ථාවර වෙලා ජනතාව දුක් විඳින තැනට ගිහිල්ලා තමන්ගේ දේශපාලන කඳවුර ශක්තිමත් කරගන්න පුළුවන්ද කියලා බලන එක. ගරු කාර්ක සභා සභාපතිතුමනි, අපි දන්නවා මේ 2023 අවුරුද්දේ පළවෙනි කාර්තු දෙක ආර්ථිකමය වශයෙන් සංකෝචනයක් තියෙනවා. පළවෙනි කාර්තුවේ 11% ඉක්ම වූ සංකෝචනය, දෙවනි කාර්තුවේ 3% ඉක්ම වූ සංකෝචනයක් තියෙනවා. එතකොට අපි බලාපොරොත්තු වෙනවා මේ සංකෝචනය තුන්වෙනි කාර්තුවේ සහ විශේෂයෙන්ම 4 කාර්තුවට යද්දී ඒ කාර්තු දෙකේ මෙවැනි සංකෝචනයක් ඇති වෙන්නේ නැති වෙයි කියලා. සංඛ්‍යාලේඛන තාම ප්‍රසිද්ධියටපත් වෙලා නැහැ. එයින්ද අපේ බලාපොරොත්තුව අපි 2022 අවුරුද්දේ 10% ආසන්න සංකෝචනයක් එක්ක අවසන් කරේ. 2023 අවුරුද්ද පුරෝකතන තිබ්බේ සංකෝචනයක් එක්ක අවසන් වෙනවා කියලා අපේ උපරිම උත්සාහය මේ යන ක්‍රියාවලිය ක්‍රියාත්මක කිරීම තුළ අපි බලාපොරොත්තු වෙනවා ආර්ථිකයේ සංකෝචනය අවම මට්ටමකට අරගෙන යන්න. එහිඳ තමයි අපි විශ්වාසයෙන් කියන්නේ මේ අයවැය ලේඛනය තුළින් යෝජිත 1.8%කට වඩා වැඩි ආර්ථික වර්ධන වේගයක් අපිට ලබන අවුරුද්ද වෙද්දී ළඟා කරගන්න පුළුවන් වෙයි කියලා. ඊළඟට ආර්ථිකයේ මොන වගේ මට්ටමකද තිබ්බේ? අපේ රටේ 2021 සැප්තැම්බර් වෙද්දී උද්ධමනය 70.2%, ආහාර උද්ධමනය 95%. ඒක 2023 ජනවාරි වෙද්දී මේ ආර්ථික ප්‍රතිසංස්කරණ තුල 51.9%කට අඩු වුණා, 7%කට අඩු වුණා. 2023 ජූනි මාසෙ වෙද්දී 12%කට අඩු වුණා. 2023 ඔක්තෝබර් මාසෙ වෙද්දී 1.5%කට අඩු වුණා. ආහාර උද්ධමනය 5% මට්ටමකට දක්වා ගියා. මේ ආර්ථිකයේ ස්ථාවරත්වය ප්‍රධාන වශයෙන් පෙන්නුම් කරනවා. මේකෙන් මොකද්ද පෙන්නුම් කරන්නේ? බඩු මිල වැඩි වෙන වේගය ක්‍රමානුකූලව අඩු වෙලා ස්ථාවරත්වයක් බවට පත් වී. ඊළඟට විනිමය අනුපාතය. අපිට බරපතලම පීඩනයක් එල්ල වුණේ විනිමය අනුපාතයත් එක්ක. වෙළඳපොළ තීරණය කරන නිදහස් විනිමය අනුපාත ක්‍රමවේදයට ගමන් කරපු හින්දා ශ්‍රී ලංකා මහ බැංකුව තවදුරටත් විනිමය අනුපාතය පාලනය කරන ක්‍රමවේදයක් අනුගමනය නොකරන හින්දා අපිට පුළුවන් වුණා විනිමය අනුපාතයේ ස්ථාවරත්වයක් කරගන්න. 2021 අවුරුද්දේ 7% රුපියල අව ප්‍රමාණය වුණා ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව. 2023 අවුරුද්දට එද්දී 45% ආසන්න ප්‍රමාණයකින් අව ප්‍රමාණය වුණා. 2023 අවුරුද්දට එද්දී මේ දක්වා කාල පරිච්ඡේදය තුළ අද රුපියල 11% ආසන්න මට්ටමකට අධි ප්‍රමාණය වෙලා ස්ථාවර මට්ටමකට ඇවිල්ලා තියෙනවා. එහිඳ අපේ සංචිත ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 3.6 මට්ටමක් දක්වා 2023 ජනවාරි සිට ඔක්තෝබර් දක්වා කාල පරිච්ඡේදය තුළ ඇති වෙලා තියෙනවා. ගරු කාර්ක සභා සභාපතිතුමනි, මේක තමයි අපි කියන ස්ථාවරත්වය. මේක තමයි අපි කියන ස්ථාවරත්වය. මේ ස්ථාවරත්වයේ ප්‍රතිලාභ බිම් මට්ටමේ මහජනතාවට ගමන් කරන්න තව සැලකිය යුතු කාල පරිච්ඡේදයක් යනවා. හැබැයි අතරතුර අපි ආර්ථිකයේ ක්‍රියාකාරීත්වය වැඩි කිරීම සඳහා රජයත් විදේශීය වශයෙන් අපිට සහයෝගය දක්වන කණ්ඩායමත් එකතු වෙලා අපි කටයුතු කරාම මේ ආර්ථික ක්‍රියාකාරීත්වය තුළ මේ අද මුහුණ දෙන ගැටලු වලට විසඳුම් බිම් මට්ටමේ ජනතාවට ගලාගෙන යාම ආරම්භ වෙලා ආර්ථිකය තවදුරටත් ශක්තිමත් වීමක් සිදු වෙනවා. ඒකට අපිට විදේශගත ශ්‍රමිකයන්ගෙන් ලැබෙන ප්‍රේෂණ ප්‍රමාණය ඉතාම වැදගත් වෙනවා. මේ රටේ 2022 අවුරුද්දේ මේ බරපතලම විදේශ විනිමය අරමුදයට අපි යද්දී ඒකේ ප්‍රධාන එක සාධකයක් වුණේ විදේශගත ශ්‍රමිකයන්ගෙන් ලැබෙන ප්‍රේෂණ. ඊළඟට සංචාරක ව්‍යාපාරයෙන් ලැබෙන ඉපැයීම්. 2021 ඩොලර් බිලියන 5.5ක් තිබ්බ ප්‍රේෂණ ප්‍රමාණය 2022 යද්දී බිලියන 3.8කට අඩු වුණා. 2023 මේ දක්වා අපි ඇමරිකානු ඩොලර් බිලියන 5ක සීමාවට නැවත ගමන් කරලා තියෙනවා. සංචාරක ව්‍යාපාරයේ ඉපැයීමුත් එහෙමයි. 2022 අවුරුද්දේදී අපිට බිලියනක ප්‍රමාණයක් තිබ්බ සංචාරක ඉපැයීම් ප්‍රමාණය අද මේ වෙනකොට බිලියන 1.6ක සීමාව ඉක්මවලා ගිහිලා තියෙනවා. පොලි අනුපාතය ශ්‍රී ලංකා මහ බැංකුව මේ පැවති අරමුදය තුළ ආර්ථික කළමනාකරණයට විශේෂයෙන්ම මුදල් ප්‍රතිපත්තිය ආර්ථික අර්බුදයට මුහුණ දෙන්න පුළුවන් ඔරොත්තු දෙන්න පුළුවන් ආකාරයට කළමනාකරණය කරපු හින්දා 2022 අවුරුද්දේ ඉඳලා පොලි අනුපාතය ඉහළ මට්ටමක තිබ්බා. ඒකට තවත් කාරණා කිහිපයක් බලපෑවා. හැබැයි අද පොලි අනුපාතය ක්‍රමානුකූලව අඩු වෙමින් පවතිනවා. දින 91 භාණ්ඩාගාර බිල්පත්වල 30% ඉක්ම වූ පොලි අනුපාතය අද 15% සීමාවකට පල්ලෙහාට ඇවිල්ලා තියෙනවා. අවුරුද්දක භාණ්ඩාගාර බිල්පත්වල පොලි අනුපාතය 13% මට්ටමක දක්වා පල්ලෙහාට ඇවිල්ලා තියෙනවා. ඒක තවදුරටත් මහජනතාවට මේ අයවැය ලේඛනය තුළ අපි දෙන ලබා දෙන සහයෝගය තුළ උත්තේජනය තුළ තවදුරටත් ගලා යාම සිදුවෙයි කියන විශ්වාසය අපිට තියෙනවා. ඉතින් මම මේ කියාගෙන ආවේ බොහෝ අවස්ථාවන් වලදී මේ ආර්ථිකයේ තිබිච්ච අසීරුතා, තමන් විදුලිය නැතුව, ඉන්ධන නැතුව, ආහාර ද්‍රව්‍ය ප්‍රමාණවත්ව නැතුව, තමන්ට ආදායමක් උසුරගන්න ක්‍රමවේදයක් නැතුව මේ තිබ්බ අසීරුතම කාල පරිච්ඡේදය අපි පසු කරලා තියෙනවා. ඒ වෙනුවෙන් රජයත් සියලු දෙනා එකතු වෙලා කටයුතු කරා. ඉතින් ඒ හින්දා මම කියන්න හදන්නේ කොතෙක් දුරට විවේචන එල්ල වුණත් අපි ක්‍රියාවෙන් රජයක් හැටියට ඔප්පු කළා තියෙනවා මේ ආර්ථික වැඩපිළිවෙල ලෝකයේ පිළිගත්ත හොඳ ක්‍රමවේදයන් තුළ ඉතිහාසයේ සිදුවෙච්ච අඩුපාඩු නැවත සිදු නොවන අයවැය ලේඛනයක් සහ ආර්ථික ක්‍රියාවලියක් කියලා. විශේෂයෙන්ම මුදල් කාර්යක සභාවේ සභාපතිතුමා මතු කරපු එක කාරණයක් තියෙනවා. පෙරේදා දිනේ අපේ රටේ රාජ්‍ය මූල්‍ය කළමනා කරන වගකීම් පනතේ ඒ ක්‍රියාකාරීත්වය පිළිබඳ මේ පනත 2003 අංක 3 දරන රාජ්‍ය මූල්‍ය කළමනා කරන වගකීම් පනත් කෙටුම්පත මේ කියපු ආකාරයට 5% සීමාවක අයවැය පරතරය 2016 අවුරුද්දේ 2018 අවුරුද්දේ හැර 2006 අවුරුද්දේ ඉඳලා පවත්වාගෙන ගිහිල්ලා නැහැ. ඒ සඳහා මේ ආර්ථිකයේ තිබ්බ එකක් දේශීය වශයෙන් නැති වෙලා තිබ්බ කారణ, ගෝලීය වශයෙන් නැති වෙලා තිබ්බ කారణ බලපෑමකට ලක් වුණා. ඒ හින්දම තමයි ගරු කාර්ක සභා සභාපතිතුමනි අපි මේ පවතින ආර්ථික තත්ත්වයටත් ඉදිරියේදී ඇතිවිය හැකි අභියෝගවලටත් මුහුණ දෙන්න පුළුවන් ශක්තිමත් ආර්ථික ගමන්මගක් වෙත ගමන් කරද්දී ලෝකයේ කඩාවැටිච්ච රටවල් අනුගමනය කර ශක්තිමත් වීම සඳහා. එමගේම වර්තමානයේ ඇතිවෙච්ච ගෝලීය අර්බුදයන් වලට මුහුණ දෙන්න රටවල් අනුගමනය කරපු ප්‍රතිපත්ති අධ්‍යයනය කරලා ලබන අවුරුද්දේ පළවෙනි කාර්තුවේදී රාජ්‍ය මූල්‍ය කළමනාකරණ නව රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරා. මේ තුල වඩා හොඳ ශක්තිමත් මූල්‍ය විනය රාමුවක් අපිට සකස් කර ගැනීමේ හැකියාව තියෙනවා. වඩා විනිවිදභාවයක් තියෙන නීති රීති මාලාවක් ඇතුළත් කර ගැනීමේ හැකියාව තියෙනවා. එයින්ද මේ සිදුවලා තියෙන තත්ත්වයන් අවබෝධ කරගෙන අධ්‍යයනය කරලා එවැනි තත්ත්වයන් නැවත ඇති නොවෙන්න තමයි මේ නව රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත් කැටුම්පත රජය ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන්නේ. එයින්ද මේ අයවැය ලේඛනයේ අවස්ථාවේදී අපිට පවතින රාජ්‍ය මූල්‍ය කළමනාකරණ වගකීම් පනත සංශෝධනය කිරීම සඳහා කාල පරිච්ඡේදයක් යොදවා ගන්නවා වෙනුවට මේ ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙල තුළ වඩා ශක්තිමත් මූල්‍ය රාමුවක් ඇති කර ගැනීම සඳහා අලුත් පනත් කැටුම්පත ක්‍රියාත්මක කරා. ඊළඟට කාර්යක සභා සභාපතිතුමනි, මේ අයවැය ලේඛනය තුළ අපි ප්‍රධාන කාණ්ඩවලට අවධානය යොමු කරා. අර්බුදය තුළ අපහසුතාවයට පත්වෙච්ච බොහෝ කාණ්ඩ සඳහා විසඳුම්, එහෙම නැත්නම් යම් උත්තේජනයක් ඔවුන්ට ආර්ථිකමය වශයෙන් ක්‍රියාකාරීත්වය වැඩි කරන්න තල්ලුවක් ලබා දෙන්න අවශ්‍ය යෝජනාවලිය ක්‍රියාත්මක වෙනවා. මේක ආරම්භයේ සිදුවෙන්නේ වැඩිම පීඩාවට පත්වෙච්ච ආර්ථික අර්බුදය නිසා දිලිඳු සහ අඩු ආදායම්ලාභී ජන කොට්ටාසවල අස්වසුම ක්‍රියාත්මක කිරීම මිලියන 20ක් පවුල් ඒකක වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම මේ ආර්ථික අර්බුදය තුළ අඩු ආදායම්ලාභී කණ්ඩායම් විශාල පීඩනයකට ලක් වුණා. අවුරුදු 28කට පස්සේ අලුත් විනිවිදභාවයක් තියෙන පෞද්ගලික මැදිහත්වීම් කරලා ප්‍රතිලාභීන් තෝරන නොතෝරන ක්‍රමවේදී ඉවත් කරලා අලුත් ක්‍රමවේදයක් හඳුන්වලා දුන්න ප්‍රතිලාභීන්ටම තමන්ගේ ගිණුමටම මුදල් ටික බැර වෙන, ඒකේ වර්ෂයකට රුපියල් බිලියන 65ක් වියදම් කරපු රජය 2023 අවුරුද්දට ලෝක බැංකුවේ සහයෝගයත් ඇතුව අපි රුපියල් බිලියන 187ක් වියදම් කරන්න බලාපොරොත්තු වෙනවා. මේ වෙනකොට 2023 අවුරුද්දේ ජූලි සහ අගෝස්තු මාස වෙනුවෙන් ගෙවීම් සිදු කළා තියෙනවා. අද දිනේ වෙද්දී මහ භාණ්ඩාගාරය අස්වසුම ප්‍රතිලාභීන් 1,077,000 සඳහා රුපියල් මිලියන 8,571 මුදලක් බැංකුවට බැර කිරීමට නියමිතයි. බැංකුවට බැර වුණාට පස්සේ අදාළ ප්‍රතිලාභයෙන් ගිණුම් වලට අපි බලාපොරොත්තු වෙනවා බැංකු පද්ධතිය බ්‍රහස්පතින්දා හෝ සිකුරාදා දිනය වෙද්දී මේ 1,077,000 අදාළ රුපියල් මිලියන 8,571 ප්‍රමාණය සැප්තැම්බර් මාසය සඳහා බැර කිරීම සිදු කරයි කිය. ඊළඟට අපි අලුත් ක්‍රමවේදයට විරෝධිතා සහ අභියාචනා සම්පූර්ණ කරලා ඔක්තෝම්බර්, නොවැම්බර්, දෙසැම්බර් කියන මාස තුන සඳහා මේ අවුරුද්දේ දෙසැම්බර් මාසෙ වෙද්දී සියලු ගෙවීම් අවසන් කරන්නත් අලුතෙන් ජනාධිපතිතුමා කිව්වා මාස 6කට සැරයක් සමාලෝචනය කරන්න අවශ්‍ය ක්‍රමවේද සකස් කරනවා කියලා. ඒ අනුව 2024 අවුරුද්ද සඳහා අයදුම් පත්‍ර කැදවීම දෙසැම්බර් මාසයේ අවසාන වෙද්දී සිදු කරන්නත් රජය බලාපොරොත්තු වෙනවා. ඊළඟට එතනින් එහාට ගිහිල්ලා වකුගඩු රෝගී දීමනාව, වැඩිහිටි දීමනාව, ඒ වගේම ආබාධිත පුද්ගලයන් සඳහා ලබා දෙන දීමනාව වෙනුවෙන් අවධානය යොමු කරලා අපි ඒ දීමනාව වැඩි කරලා ලබා දීලා තියෙනවා. මේ වෙනකොට මාස දෙකක තිබ්බ හිඟමුදලුත් මේ වෙනකොට ඒ කාණ්ඩ තුන සඳහා ගෙවලා අවසන් කළා තියෙනවා. ඒකම විශ්‍රාමිකයන් සඳහා අවශ්‍ය සහයෝගයක් ලබා දීලා තියෙනවා. ඒකට හේතුව මේ ආර්ථික පීඩනය තුළ මේ කාණ්ඩ සහ රාජ්‍ය සේවකයන් දැඩි ආර්ථික අපහසුතාවයකට මුහුණ දුන්නු. ඊළඟට රාජිත අමතුමත් කතා කරා මේ ඉඩම් අයිතිය ලබා දීම සම්බන්ධ. ඉඩම් අයිතිය බලපත්‍රලාභී කණ්ඩායම් සඳහා අපි බලාපොරොත්තු වෙනවා ඔවුන්ගේ පදිංචිය වෙනුවෙන් භාවිතා කරන ඉඩම් වෙනුවෙන් එතනින් එහාට ගිහිල්ලා වාණිජමය කටයුතු සඳහා භාවිතා කරන ඉඩම් වෙනුවෙන් ඒ අදාළ ප්‍රමුඛත්වය ලබා දීලා ඔවුන්ට තමන්ගේ ආර්ථික ක්‍රියාවලිය අරගෙන යන්න අවශ්‍ය ව්‍යවසායකත්වයට අවස්ථාව ලබා දෙන්න ඒ අවශ්‍ය සින්නක්කර අයිතිය ලබා දෙන්න කටයුතු කරන. ඒ තුළින් අපි බලාපොරොත්තු වෙනවා මේ ආර්ථිකයට අලුත් උත්තේජනයක් ලබා ගැනීම. ඒකම ගරු කාර්ක සභා සභාපතිතුමනි, විශේෂයෙන්ම මේ මතුවෙච්ච කරුණු කිහිපයක් පිළිබඳවත් මම කතා කරන්න. එකක් තමයි සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් සම්බන්ධයෙන් මේ පාර්ලිමේන්තුව මේ අයවැය ලේඛනය ඉදිරිපත් වෙනකන් හැමදාම කවුරු හරි කෙනෙක් කතා කරා. විරුද්ධ පක්ෂයේ ඉස්සරහා පැලේ ඉන්න නායකයෝ 27-2 ගත්තා, වෙනත් මාතෘකා ගත්තා, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයෝ වෙනුවෙන් කතා කරා. හැබැයි මේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ගේ දින වැදගත්කම මීට පෙරත් ජනාධිපතිතුමා සමග කරපු සාකච්ඡාවලදී අපි ඔවුන්ට සහයෝගය ලබා දෙන්න තීන්දුව කළා. නමුත් අපි කිව්වා සහයෝගය දෙන්න පුළුවන් පළවෙනිම අවස්ථාවේ සහයෝගය ලබා දෙනවා කියලා. ඒ අනුව මේ අයවැය ලේඛනය විශේෂ අවධානයක් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් වෙනුවෙන් කටයුතු කරලා තියෙනවා, යොමු කරලා තියෙනවා කොටස් දෙකක් වශයෙන්. එක කොටසක් මේ අවස්ථාවේ ඇමරිකාන් ඩොලර් මිලියන 50කින් ක්‍රෙඩිට් ගරන්ටි ඉන්ස්ටිටියුෂන් එක අපකර ක්‍රමවේදය මුදල් අමාත්‍ය අංශය යටතේ ක්‍රියාත්මක වෙන්නත්, ඒ වගේම තවත් ඇමරිකාන් ඩොලර් මිලියන 50ක් ඔවුන්ට සහන පොලිය මත අපි බලාපොරොත්තු වෙන්නේ තනි ඉලක්කමක අගයක්, තනි ඉලක්කමක පොලිය අනුපාතයක් යටතේ සහයෝගය ලබා දෙන. ඒකට අපිට ආසියානු සංවර්ධන බැංකුව අවශ්‍ය සහයෝගය ලබා දෙන. මේ පිළිබඳව මම කනගාටු වෙනවා. මේ විවේචන එල්ල කරාට මේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් වෙනුවෙන් කාටවත් බැරි වුණා මේ අයවැය ලේඛනය ඉදිරිපත් කරාට පස්සේ කතා කරන්න. ප්‍රශ්නේ තියෙනකන් හැමෝම කතා කරනවා. ප්‍රශ්නේ දේශපාලනීකරණය කරලා කතා කරනවා. හැබැයි ප්‍රශ්නයට විසඳුමක් දෙන්න කවුරුත් ඉදිරිපත් වුණේ නැහැ. ඒ වගේම ජනතා විමුක්ති පෙරමුණ මේ රටේ ආර්ථික ස්ථාවරත්වය ඉවසා ගන්න බැරිම කණ්ඩායම, ආර්ථික ස්ථාවරත්වය ඉවසා ගන්නම බැරි කණ්ඩායම. ඊයේ ඒ නායකතුමා කියනවා මේ ස්ථාවරත්වය ආර්ථිකයේ පෙනිපෙනී තියෙද්දි ජනතාව දුක් විඳලා මේ ස්ථාවරත්වය තුළ යම් නැගිටීමක් පෙන්නුම් කරන අවස්ථාව, ස්ථාවරත්වයේ ප්‍රතිලාභ රටේ හැම ජනකොට්ටාසයටම බෙදිලා යන අවස්ථාවක මොකද්ද මතු කරපු කාරණාව? කාරණා දෙකක් මතු කරා. එකක් තමයි ප්‍රධාන වශයෙන් බරපතලම කාරණේ ශ්‍රී ලංකාවේ ආර්ථිකය සහ බැංකු පද්ධතිය දැනට විදේශ විනිමය හිඟයකට සහ රුපියල්වල හිඟයකට මුහුණ දීලා තියෙනවා කියන එක. මොකද්ද මේ කියන්න හදා? මේ කියන්න හදන්නේ මේ රටේ බැංකු පද්ධතිය කඩා වැටීමට ආසන්න දැනග තියෙන්නේ කියන එක. මං ඉතාම වගකීමෙන් කියන්න ඕනි ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, කාර්ක සභා සභාපතිතුමනි, අපේ රටේ විදේශීය ව්‍යවහාර මුදල් එවැගේම රුපියල සම්බන්ධයෙන් ද්‍රවශීලතාවයේ බරපතල ප්‍රශ්නයක් මේ රටේ පැන නැගිලා තිබ්බා. හැබැයි ඒ ද්‍රවශීලතා අර්බුදය තුළ මේ රටේ මූල්‍ය ශේෂ්ත්‍රය කඩා වැටෙන්න රජය තීන්දුව ගත්තේ නැහැ. ඒක තවදුරටත් අසීරුවෙන් වුණත් ශක්තිමත් කරන්න තමයි තීන්දුව ගත්තේ. අද විදේශීය ව්‍යවහාර මුදල් ද්‍රවශීලතාවයේ ඉහළ ගිහිල්ලා තියෙනවා. රුපියල් වල ද්‍රවශීලතාවයේ බැංකු පද්ධතියේ ඉහළ ගිහිල්ලා තියෙනවා. එහිඳ බැංකු පද්ධතියේ අවදානම් සහගත තත්වයෙන් ඒ රේඛාවෙන් අපි අද ඔබට ගිහිල්ලා තියෙනවා. එතකොට අපිට ඒකට එක විශාල කාරණයක් හේතුවක් බවට පත්ුනේ ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, අපේ රටේ රාජ්‍ය ව්‍යාපාර වෙනුවෙන් ශ්‍රී ලංකා මුදල් අමාත්‍යාංශයත් ඇපකර ලබා දීම අද සිදු වෙන්නේ නැහැ. ඊළඟට රාජ්‍ය බැංකු පද්ධතියට මේ රාජ්‍ය ව්‍යාපාරවලින් එල්ල වෙච්ච බරපතල පීඩනය ඉවත් කරන්න අවශ්‍ය වැඩ කටයුතු මේ වෙනකොට සිදු වෙලා තියෙනවා. අපි ගත්ත ප්‍රසංස්කරණ ක්‍රියාවලිය තුල රජයේ සතු ව්‍යවසායන්නේ කාර්ය සාධනය සැලකිය යුතු මට්ටමක අද ඉහළ ගිහිලා තියෙනවා. 2022 වසරේ පළමු මාස 8 තුර රුපියල් බිලියන 727ක් වූ ප්‍රධාන රජය සතු ව්‍යවසායකයන් 52 මුළු අලාභය 2023 අවුරුද්දේ මේ පළවෙනි මාස 8ක කාලය තුළ රුපියල් බිලියන 311.5ක ලාභයක් බවට පරිවර්තනය වෙලා තියෙනවා. අද රාජ්‍ය මේ ප්‍රසංස්කරණ ක්‍රියාවලියේ ආරම්භයත් එක්ක රාජ්‍ය ව්‍යාපාර තවදුරටත් රටේ බැංකු පද්ධතියටවත් මහ භාණ්ඩාගාරයටවත් බරක් නොවන කළමනාකරණයකට ගෙනියන්න රජයේ ප්‍රසංස්කරණ වැඩපිළිවෙලට පුළුවන් වෙලා තියෙනවා. හැබැයි අපි ප්‍රතිපත්තියක් හැටියට තවදුරටත් මේ රාජ්‍ය ව්‍යාපාර රජය සතු ව්‍යාපාර හැටියට ඉදිරියට ගෙනියන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මේ මානසිකත්වයෙන් අපි සියලු දෙනා ඉවත් විය යුතුයි. පුද්ගලික අංශය මේ රටේ ආර්ථික වර්ධනයට දායකත්වය ලබා දිය යුතුයි. ඔවුන් පිළිබඳ තමන විශ්වාසය පිළිබඳව තහවුරුවක් ඔවුන්ට ලබා දිය යුතුයි. ඒ අනුව අපි මේ ප්‍රසංස්කරණ වැඩපිළිවෙල තුළ රාජ්‍ය පුද්ගලික හවුල්කාරීත්වය සහ පෞද්ගලික අංශයට ප්‍රමුඛත්වය ලබා දීම සිදු කළා. නැවත මේ රාජ්‍ය ව්‍යාපාර කිසිදු ආකාරයකට ආර්ථිකයකටවත් අවසානයේ ජනතාවටවත් බරක් වෙන ආකාරයට කළමනාකරණය කරන්න කටයුතු කරන්නේ නැහැ. ඒ වගේම ගරු මූලාසනාරූඪ ගරු කාර්යක සභා සභාපතිතුමනි, අපේ රටේ රාජ්‍ය ආදායම ඉතාම අසීරු මට්ටමක තමයි තිබෙන්නේ කළමනාකරණයට. ඉතාම අසීරු මට්ටමක තිබිච්ච රාජ්‍ය ආදායම කළමනාකාරීත්වය අද ක්‍රමවත් වැඩපිළිවෙලක් බවට පත් කරගෙන තියෙනවා. ඒකේ බොහෝ අය සාකච්ඡා කළා වගේ රජයේ ප්‍රධානතම අරමුණ මේ බදු ගහලා ජනතාව පීඩාවට පත් කළා අපේ රටේ රාජ්‍ය ආදායම ඉහළ නංවා ගැනීම නෙවෙයි. මම කිව්වා රාජ්‍ය ආදායම ඉහළ නංවා ගැනීමට බදු ගහන්න එපා කියලා විපක්ෂය යෝජනා කරා. බදු ප්‍රතිපත්තිය නැවත ලෝකයේ අනික් රටවල් වලට ගැලපෙන සුදුසු ක්‍රමවේදයකට හඳුන්වා දෙනවා. වගේම ඊට අදාළව රාජ්‍ය ආදායම ඉහළ නංවා ගැනීම සහ වියදම් කළමනාකරණයට අවශ්‍ය ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙලයි අද ක්‍රියාත්මක වෙන්නේ. අපිට 2022 රාජ්‍ය ආදායම දළ දේශීය නිෂ්පාදිතයෙන් 8.2%. ඒකේ බදු ආදායම 7.3%. 2023 මේ වැඩපිළිවෙල තුල බලාපොරොත්තු වෙනවා 10.1% දළ දේශීය නිෂ්පාදිතයෙන් රාජ්‍ය ආදායමක්. එහි බදු ආදායම මේ වන විට 9.2% මට්ටමක පවතිනවා කියලා අපි පුරෝකථනය කරනවා. 2024 අවුරුද්දට යද්දී 13%ක රාජ්‍ය ආදායමක් බලාපොරොත්තු වෙනවා. එින් බදු ආදායම 12.1%. 2025 අවුරුද්දට යද්දී අපේ ඉලක්කය වෙච්ච 15%ක රාජ්‍ය ආදායම් මට්ටමට යෑම තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. මෙතනදී බදු ප්‍රතිපත්තියේ එක කාරණයක් රාජ්‍ය ව්‍යාපාර පවත්වාගෙන යන්න දිගින් දිගටම මුදල් යෙදවීම නවත්වලා පුද්ගලික අංශයේ හවුල්කාරීත්වය බවට පත් කළා. ආයෝජකයන්ට ප්‍රමුඛතාවය දීලා ආයෝජන වලට හිතකර පරිසරයක් මේ රට තුළ නිර්මාණය කරලා ඔවුන්ට අවශ්‍ය පහසුකම් ටික දීලා රජය තවදුරටත් සුභසාධන වැඩ වෙනුවෙන් අවධානය යොමු කළා. අනිකුත් කටයුතු ආර්ථිකයේ ක්‍රියාකාරීත්වය පුද්ගලික අංශයත් එක්ක ගමන් කිරීම තමයි අපේ බලාපොරොත්තුව. රාජ්‍ය වියදම් කළමනාකරණය කිරීම අත්‍යවශ්‍යයි. හැබැයි අපි බලාපොරොත්තු වෙන විදිහටම මේ පවතින අවස්ථාව තුළ අපිට රාජ්‍ය වියදම් කළමනාකරණය කිරීමේ අපහසුතාවයක් තියෙනවා. මොකද සමස්ත ආදායම බැලුවොත් 78%ක ප්‍රමාණයක් යන්නේ අපිට පොලි ගෙවීම සහ අපේ ණය නැවත ගෙවීම සඳහා තියෙන තත්ත්වයන් නිසා. ඒ වගේම ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, අවසාන වශයෙන් මට කියන්න ඕන කාරණා දෙකක් තියෙනවා. එකක් තමයි බොහෝ අය ප්‍රශ්න කරා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනේ ප්‍රතිඵලය මොකද්ද කියලා. එහෙම ප්‍රශ්න කරන අයට මම මතක් කරන්න ඕනේ, ප්‍රශ්න කරන්න එපා. මෙතන 2022 කාලය තුල ඔබට තිබිච්ච අපහසුතා ටික මතක් කරගන්න. 2023 අවුරුද්දේ අද එතැන් ඉඳලා කොතෙක් දුරට තමන් ගමන් කරලා තියෙනවද කියලා මතක් කරගන්න. බලන්න, මේක තමයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනේ වෙනස. අපි නිශ්චිත පිළිගත හැකි මූල්‍ය රාමුවක් තුළට ඇතුළත් වීම සිදු වෙනවා වගේම අපේ ණය ප්‍රතිවූගත කරන්නේ එක ප්‍රධාන කාරණාවක් වෙන්නේ මේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන. දැන් මේ වැඩසටහන ගැන කතා කරද්දී අදත් බොහෝ කතිකයෝ කිව්වා විපක්ෂය තමයි දිගින් දිගටම යෝජනා කරේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගිහිල්ලා මේ පවතින ණය අරමුදය විසඳාගෙන ආර්ථිකය ශක්තිමත් කර ගැනීම සඳහා වැඩබලවල ක්‍රියාත්මක කරන්න. කතාවට විතරක් සීමා වෙච්ච විපක්ෂයක් මම දකින්නේ ගරු කාර්ය සභා සභාපතිතුමා. ඒකට හේතුව යන්න කිව්වනම් ඒ පිළිබඳ අවබෝධයක්වත් නැතුව නෙවෙයිනේ මේ කතා කරන්නේ. රට අර්බුදකාරී තත්ත්වයට යනවත් දැක්කනම් අත්විඳනනම් ඒ වැඩසටහනේ වැඩපිළිවෙලට තමන්ගේ ඡන්දෙ විරුද්ධ වෙයි ප්‍රකාශ කළේ. මට ඒ ප්‍රශ්නෙට තාම විසඳුමක් නැහැ. මට තේරුම් ගන්න බෑ ඒක. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හැර මේ රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමේ වෙන කිසිදු යාන්ත්‍රණයක් නැහැ. අනිත් රටවල් වලට ගියාම මේ රටවල් කියන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහතිකය ගන්න. මූල්‍ය ආයතන වලට කියන්නේ මූල්‍ය ආයතන විමසීම කරන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහයෝගය ගන්න. සෛරීත බැඳුම් කර හිමියන් කියන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එක්ක එකඟතාවයකට ඇවිල්ලා කඩිනමින් ණය ප්‍රතිවූගත කරන එක ලබ්සාර කරා. දැන් මොකද්ද විසඳුම? ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනකට ඇතුළත් වෙලා නියමානුකූල මූල්‍ය විනයක් සහිත රටක් බවට ශ්‍රී ලංකාව කෙටි කාලීනව මොන අපහසුතාවයක් වේදනාවක් තිබ්බත් පරිවර්තනය වීමද? එහෙම නැත්නම් අර දුෂ්කර කාල පරිච්ඡේදය තුළ තවදුරටත් තමන්ගේ දේශපාලන අවශ්‍යතාවය ඉටු කරගනිමින් ඉදිරියට යෑම. එයින්ද එක ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන මේ විපක්ෂය විරුද්ධව ඡන්ද දුන්න. ආණ්ඩු පක්ෂය ඒ සඳහා එකඟතාවය පළ කරා. අපි සාර්ථක ආර්ථිකයකට අඩිතාලම තැබීම සඳහා අවශ්‍ය මුල් පියවර සහ ඒ අවශ්‍ය රාමුවට ඇතුළත් වුණා. ඊළඟට දෙවැනි කාරණය ණය ප්‍රතිවූගත කරන. අපි දේශීය ණය ප්‍රතිවූගත කරන්නේ ගැන මේ පාර්ලිමේන්තුව විවාද කරලා සම්මත කරා. කබීර් හෂිම් මැමතුමා දිගින් දිගටම කියනවා මේ දේශීය ණය ප්‍රතිවූගත කරන්නේ කරන අවස්ථාවේ මේ දේශීය වශයෙන් අරමුදල් රැස් කරන්න ඒ ආයතන උදව් කරා. ඒ ආයතන උදව් කරේ නැත්නම් දේශීය වශයෙන් භාණ්ඩාගාර බිල්පත් වලින් අපිට ඒ රාජ්‍ය ආදායම වියදම පියවා ගන්න අවශ්‍ය මුදල් ප්‍රමාණය ලබා ගන්න බැරි වෙනවා. ඒ සඳහා ඒ දක්වපු විශ්වාසය පිළිබඳව ස්තුති කරා. අනිත් පැත්තෙන් රජයට චෝදනා කරනවා ඔවුන්ගෙන් ඔවුන්ට අසාමාන්‍ය ලාභයක් ලබා ගන්න ඉඩ දුන්නා. ඒ හින්දා ඔවුන්ගේ ණයකර ගැනීමක් කරන්නේ නැහැ කියලා. ගරු කාර්ක සභා සභාපතිතුමනි, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ඔවුන් ගෙවිය යුතු ආදායම් බදු වලින් ඒ බදු මුදල් අය කර ගැනීම සිදු වෙනවා. කවුරු හරි ඉහළ ලාභයක් ලබලා තියෙනවා නම් ඒ ලාභය තමන් අයිති වෙන සීමාව තුළ අය කර ගැනීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව කටයුතු කරා. ඒක තමයි රටේ පෞද්ගල ක්‍රමය. හැබැයි දේශීය ණය ප්‍රශස්ත කරන වැඩසටහනට විපක්ෂය විරුද්ධව ඡන්දෙ දුන්නට මේ රටේ ආර්ථික ස්ථාවරත්වයට බලපාපු ප්‍රධාන එක කාරණයක් තමයි දේශීය ණය ප්‍රශස්ත කරන. එතන තමයි විදේශීය ණය ප්‍රතිව්‍යුහගත කරන්නට අඩිතාලම යන්නේ. අපි ඒක නොකළනම් අපිට විදේශීය ණය ප්‍රතිව්‍යුහගත කරන්නට පිළිබඳව කතා කරන්න බෑ. විදේශීය ණය ප්‍රතිව්‍යුහගත කරන්නට අපි ගමන් නොකරනම් අපිට මේ රටේ ආර්ථිකය ප්‍රකෘතිමත් කිරීම සඳහා ගමන් කරන්න වැඩපිළිවෙලක් නැති වෙනවා. එයින්ද දේශීය නෑ ප්‍රශස්තකරණය අපි මේ රටේ මහජනතාව සහ විපක්ෂය විසින් මවපු ඒ භයංකාර චිත්‍රය ඇති නොවෙන්න ජනතාවට සැනසෙල්ලක් තියෙන ආකාරයට ඉටු කරා. ඒකෙන් අපි බැංකු පද්ධතිය ආරක්ෂා කරගත්තා, මූල්‍ය පද්ධතිය ආරක්ෂා කරගත්තා, ජනතාවගේ තැන්පතු ආරක්ෂා කරගත්තා. අද EPF එක වෙනුවෙන් මොන ආකාරයේ කිඹුල් කඳුළු හෙළුවත් විපක්ෂය මොන ආකාරයේ කිඹුල් කඳුළු හෙළුවත් අපිට පුළුවන් වුණා EPF එකට අකණ්ඩව තමන්ට ප්‍රතිලාභ ලබා ගැනීමේ තැනකට අරගෙන යන්න. විදේශීය ණය ප්‍රතිහෝගතකරණයේදී අපිට නිල වශයෙන් ඒ සහයෝගය ලබා දෙන ඉන්දියා OCC එක ඔෆිෂල් ක්‍රෙඩිට් කමිටි එක මේ වෙනකොට අපේ අවසාන විසඳුම ලබා දෙන්න අවශ්‍ය වැඩ කටයුතු කරාවි කියලා අපිට විශ්වාසය තියෙනවා. පැරිස් ක්ලබ් එකට සම්බන්ධ රටවල්, එවැගේම ඉන්දියාව, එවැගේම චීනය මේ වෙනකොට ඒ සහයෝගය අපිට ලබා දීලා තියෙනවා. අවශ්‍ය තොරතුරු අපි හුමාරු කරගෙන තියෙනවා. අපි බලාපොරොත්තු වෙනවා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවනි වාරිකය අපිට ලබා ගැනීම සඳහා විදේශීය ණය ප්‍රතිහෝගත කිරීමේ එකඟතාවය ඉතාම කඩිනමින් අපිට ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා කියලා. ඒ විදේශීය ණය ප්‍රතිහෝගතකරණය අවසන් වුණාට පස්සේ අපිට පුළුවන් වේවි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවනි වාරිකය සඳහා අවශ්‍ය අනුමැතිය ලබා ගන්න, ඒක නුදුරේදීම ලබා ගන්න අවශ්‍ය ප්‍රතිවෝගතකරණය සඳහා අවශ්‍ය වැඩසටහනේ අවසාන එකඟතාවයකට පැමිණීමට අපිට හැකියාව තියෙනවා කියන විශ්වාසය තියෙනවා. අවසාන වශයෙන් මේ අයවැය ලේඛනය මහා බැංකු ලේඛන අනුවගරු මට විනාඩි දෙකක් දෙන්න මම අවසාන කරනවා. මහා බැංකු වාර්තා අනුව අපේ රටේ මිලියන 5.1ක් ඉන්නවා පවුල් ලේකක. පවුල් ලේකක මිලියන 5.1ක් ඉන්නවා. මේ මිලියන 5.1න් සමස්ත මිලියන 5.1ම ප්‍රතිලාභයක් ලබන පවුල් ලේකක බවට මේ අයවැය ලේඛනයත් එක්ක ගොඩ නැගෙන ආර්ථිකයේ කොටස්කරුවන් බවට පත් වෙනවා. හැබැයි අපි එතනින් එහාට ගිහිල්ලා ගරු කාර්යසභා සභාපතිතුමනි, රාජ්‍ය සේවය, ඒ වගේම වහුගඩු දීමනාව, ආබාධිත දීමනාව, වැඩිහිටි දීමනාව, විශ්‍රාමිකයන්, ඉඩම් අයිතිය ලබා දෙන පුද්ගලයන්, මේ සුළුහම අධි පරිමාණ ව්‍යාපාරිකයන් ඇතුළු කෘෂිකර්මාන්තය, මේ සියලුම ශ්‍රේෂ්ඨයන් දිහා බැලුවාම ඍජුවම පවුල් 148කට ප්‍රතිලාභ ලැබෙන අයවැය ලේඛනයක් බවට මේ අයවැය ලේඛනය පත් වෙලා තියෙනවා. පවුල් 105.1ක් සමස්ත ආර්ථික ක්‍රියාවලිය තුළ ප්‍රතිලාභ ලබද්දී පවුල් 148ක් ඍජු ප්‍රතිලාභීන් බවට පරිවර්තනය කරන, නැවත ආර්ථික අරුමුදයකට ගමන් නොකරන ශ්‍රී ලංකාවක ආර්ථිකයට හිමිකම් කියන්න පුළුවන් ජනතාවක් බවට මේ අයවැය ලේඛනය මේ රට පරිවර්තනය කරනවා. ඒ සඳහා ඉදිරිපත් වෙච්ච දෙවනි අයවැය ලේඛනය මේ 2023 තමයි පදනම, 2024 තමයි ආර්ථිකයේ වර්ධනය සඳහා ගමන් කරන අවුරුද්ද බවට පත් වෙන්නේ. ඉන්න මම ඊට වඩා කතා කරන්නේ නැහැ. මම හිතනවා මතුවෙච්ච ප්‍රශ්න වලට මට පුළුවන් විදිහට මම පිළිතුරු ලබා දුන්නා. ආර්ථිකයේ නැවත කඩාවැටීමේ අවදානමක් කිසිම ආකාරයක නැහැ. නමුත් අපි කල්පනාකාරීව අපිට දීර්ඝ ගමනක් තව යන්න තියෙනවා. ඉතාම කල්පනාකාරීව ගමන් කළ යුතුයි. මම නැවතත් ඔබට කියනවා, අපිට බෑ ඉතිහාසයේ ආර්ථිකය පාලනය කරපු ආකාරයට නැවත ගමන් කරන්න. මේ අලුත් ක්‍රමවේදය තුළ තමයි අපි ගමන් කරන්න කියන කාරණේ ඉදිරිපත් කරමින් මම නිහඬ වෙනවා.
Thank you.